කියන කවුරුන්? නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්න අවසරයි පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සිල් දෙනාම දෙන්නේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි දේශනා කළ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාම තමන්ගේ සිත නොයෙක් අරමුණවල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. ගදේ අද මම මාතෘකා පාඨයක්වත් තබන්නේ නැතුව දේශනාව ආරම්භ කළේ, ඇත්තටම ධර්මයේ ගැඹුරු පැති කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න, අපේ සංසාරික විමුක්තිය ළඟා කරගන්නට යා යුතු තැන සහ මාර්ගය ගැන. මෙතනදී මුතුන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා කියලා මතක් කළා. දේශනාවෙන් පස්සේ අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් කෙටි වෙලාවක්. ඇත්තටම අපි ගොඩාක් දෙනෙක් භාවනා කියලා ඉගෙනගෙන දැනගෙන හඳුනගෙන තියෙනවා. බොහෝ දෙනෙක් මෝහරදය කරන්න කලින් හැම කෙනෙක්ම අපි කරන දේ කළ යුතු දේ මොකක්ද කියන එක හරියටම ඉස්සල් තේරුම් ගත යුතුයි කියන එකයි මම මතක් කරන්නේ. ඇත්තටම ඒක තේරුම් ගන්න කටින් කට කට වචනෙන් බෑ. අපිට යම් මිනුම් දණ්ඩක් ඕනේ. මම කාව හරි කෙනෙක්ව හොයනවා නම් මම හොයන කෙනා හම්බෙමුත් හඳුනා ගන්න පුළුවන් විස්තර නාගඹ තියෙන්න ඕනේ. එයාගේ නම මොකද්ද, වාසගම මොකද්ද, උස කෙනෙක්ද, මිටි කෙනෙක්ද, කළු කෙනෙක්ද, සුදු කෙනෙක්ද, මහත කෙනෙක්ද, කොයි පැත්ත දෙන්නේ, මොන රස්සාවද කරන්නේ, විස්තර වැඩිපුර දැනගෙන තිබුණ තරමට හඳුනගන්න පහසුයි. මොකද නම විතරක් සමහර තිබුණ ධාරියන්නේ මම හොයන කෙනාගේ නම නිමල් නමු නිමල්ලිවිරෝකින්ද පුළුවන්. ඊට පස්සේ ආ මම හොයන නිමල්මයිද කියලා බලගන්න තව විස්තර අවශ්‍යයි අපිට. නේද? එහෙම නැති වුණොත් අපිට හම්බ වුණත් අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාර විමුක්තිය සඳහා දේශනා කළ නියම ධර්මය මෙන්න මේකයි, නියම මාවත මෙන්න මේකයි කියලා අපේ විතර්කගත අදහසකින් ඇති කරගෙන සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දැනගන්න අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්සෙල්ලාම අපි හොයන විමුක්තිය නැත්නම් නියම බුද්ධහම මෙන්න මේකයි කියලා හම්බුනත් හඳුනගන්න විස්තර ටික අපි දැනගෙන තියෙන්න ඕනේ. දැනගන්න ඕනේ කියන එකයි මම මතක් කරන්නේ. ඒ දැනගන්න වෙන්නේ එකමක තැනකින්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන බඳු ත්‍රිපිටක ධර්මයේ තුලින්. ඒ ත්‍රිපිටක ධර්මයට වැරදුනොත් වැරදිලා තියෙනවනම් ඒ අපේ අභාග්‍ය කරන්න දෙයක් නැහැ. නමුත් අපේ සද්ධාව පිළිටන්න ඕනේ, සද්ධාව තබා ගන්න වෙනවා. ත්‍රිපිටක ධර්මය ගැන ඒක තමයි අපේ මෙන්න. ඒ ධර්මය ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගත්තාම ඒ ධර්මය තුළින් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් තථාගතයන් වහන්සේ උපාදෝ අනුපාදෝ උපන් කල්ලිත් නෝපන් කල්ලිත් එවන් ධම්මතා ධම්ම නියාමතා ධම්ම ටිටිතා මෙසේ ධර්මතාවය ධර්ම නියාමයක් ධර්ම ටිටියක් කියලා එකක් ලෝකෙ තියෙනවා. අන්නේ විස්තරය බුදුරජාණන් වහන්සේ ලෝකේ ඇත්ත ඇටි දැකපු ඥාන දර්ශනෙන් අවබෝධ කරපු විස්තරය තමයි ඉල්ලලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් නෙවෙයි. එතකොට ඒ ත්‍රිපිටක ධර්මයේ තියෙන අර්ථය ධර්මය කියවල ඉගෙනගෙන ඒ තුළ තියෙන අර්ථය අපේ ජීවිතෙන් අපි දකින්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. බුදු දහම කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. ඊට පස්සේ කවුරු හෝ කොතන හෝ දේශනාවක් කළොත් සුත්තියෝතරේතබ්බාන විනේ සන්දස්සිතබ්බාන ධම්මතායම් උපනිකිතබ්බාන ඒ අහල තියෙන සූත්‍රයන්ට ඒ විනේට ඒ ධර්මයට ගලපලා බලන්න අපිට පුළුවන්. ගැලපෙනවා නම් මේක නියම බුද්ධ දේශනාව කර පිළිගත්ත හැකි. ගැලපෙන්නේ නැත්නම් මේක නම් ඒ දර්ශනය නෙමෙයි, මේක නම් ඊට තියෙන මඟ නෙමෙයි කියලා අයින් කළ හැකි. එනිසා මුලින්ම මතක් කළේ බුදුරජාණන් වහන්සේ පිරිමුම් පාණ්ඩිස්සර වෙලා ලෝකෙට දීලා ගිය දුන්න පණිවිඩය අවවාදේ තමයි ජීවමාන බුදුහාමුදුරුවන්ගේ එම්මයි මේක ඇහුවේ කියලා කිව්වත් පිළිගන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඉතින් මම අද දවසේදී තුමුතුන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා පිටකයේ තුල පෙන්වලා තියෙන ලෝකයට හමු නොවන ලෝකයේ ඇහැට ගෝචර නැති නමුත් බුදුරජාණන් වහන්සේ සමදාම පවතින සැබෑම ස්වභාවය කියලා දැකපු දර්ශනය පිටකය තුළ දීලා තියෙන ටික මම පෙන්වන්න උත්සාහවත් වෙනවා. ඒ තුළින් අපි විමුක්ෂයන් හදාගන්න හැටි සීක විමුක්ති කියලා තියෙනවා, අසේක විමුක්ති කියලා තියෙනවා. ඒ විමුක්ති ගැන විමුක්තිය කුමකටද නිවනට. ඒ නිවන ගැන පෙළ දහම කියන විදිහට පොඩ්ඩක් හරිම කාරණා පෙන්වන්න උත්සාහවත් වෙනවා. ඒකෙන්ද ඇත්තටම අධිපඤ්ඤා කියන කොටසට අයිති වෙන්නේ මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව. ඒ මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව නැත්නම් අධිපඤ්ඤා කියන මට්ටමට ඒ ප්‍රඥාවට ඒ ඥාන දර්ශනයට ලෝකයේ හසු වෙන ආකාරයයි විශේෂම අභිධර්මය කියන එකෙන් පෙන්වන්නේ. අභිධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ඉතාම ගැඹුරු ධම් කරුණු අල්ලලා ලියවිච්ච ප්‍රකරණයක් පිටකය පොතක් එහෙම නෙවෙයි. අපේ ජීවිතවල හැමදාම පැවතුණු පවතින සැබෑම ඇත්ත එළියලා තියෙන්නේ ඔබලන්ට හිතේ දෙනම පොතක් බුදුහාමුදුරුවෝ ලියලා පැත්තකින් තියලා කියලා. ඒක කියවන්න ගියොත්, ඒක බලන්න ගියොත්, ඉගෙන ගන්න ගියොත්, කියවන්න බලන්න ඉගෙන ගන්න හම්බෙන්නේ මෙච්චර කාලයක් අපිට අහන්න ලැබුණේ නැති, අහලා නැති, අපි දැක්කේ නැති, අපිට හම්බ නොවෙච්ච නමුත් හැමදාම අපි තුළ තිබුණ ඇත්තක් වේ. ඒකෙදි ඒ ගමන් මාර්ගයේ අපි මෙහෙම මතක් කළොත් මේක විස්තර විසින් කරන්න. නමුත් කෙටියෙන් ගත්තාම ඉස්සල්ලාම සත්‍ය ඥානය කියන කොටසක් තියෙනවා. මේ ධර්මයන්ගේ ලෝකේ සැබෑම ස්වභාවය, සත්‍යම ස්වභාවය. ඇත්තටම භාවනා කරනවා හෝ නිවන් දකින්නවා කියන අතු මොකක්වත් කරන්න දෙනවා නෙවෙයි, මේ සත්‍ය අවබෝධයක් කරන්න යන්නේ. ඉස්සල්ලාම ඒ සත්‍ය කියන එක දත යුතුයි අපි. සත්‍ය ඥානය කියන එක ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ කෘත්‍ය හම්බෙන්න, ඊට පස්සේ එහෙනම් ඒ සත්‍ය කියන එක අපි සාක්ෂාත් කරගන්න තැනකට වැඩපටුතු කළ යුතුයි. ඒ කියන්නේ සත්‍ය කොටස හතරටක බෙදෙනවා, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. ඊට පස්සේදී වැඩ කොටස හම්බ වෙනවා. දුක කියන එක පිරිසිඳ දකින්න දෙයක් තියෙනවා, සමුදය කියපේ දුරු කරන්න දෙයක් තියෙනවා, නිරෝධ කියපේ සාක්ෂාත් කරන්න යමක් තියෙනවා, මාර්ගය කියපේ වඩන්න යමක් තියෙයි කියන කාරණා හතරක් අපිට හම්බ වෙනවා ඊට පස්සේ. දැනගත්තාම ඊට පස්සේ තමයි කෘත ඥානය නැත්ත සම්පූර්ණ කිවීම පිළිබඳ නුවණක් එන්නේ, ප්‍රාප්තිය පිළිබඳ නුවණක් එන්නේ. සත්‍ය සත්‍ය අනුරක්ෂිතය සහ සත්‍ය අනුපාප්තිය, සත්‍යට පැමිණීම, පැමිණ වාසය කිරීම. එකන දුක පිරිසිඳ දැක්ක, සමුදය දුරු කළා, නිරෝධය සාක්ෂාත් වුණා, මග වඩල ඉවරයි කියනකොට තමන්ගේ ජීවිතයේ සත්‍ය තුල තියෙන තැනක්. තමන් කියලා යමක් නැහැ. ලෝකේ සත්‍ය තියෙද්ද ජීවිතය බඳු, ජීවිතය යම්බඳු සත්‍ය බඳු. ධර්මතාවයක තෙන්ට කියනවා ධම්ම කියලා. පුද්ගල භාවයේ ඔබට ගිය, පුද්ගල ක්‍රියාකාරකම් වලින් ඔබට ගිය ධම්ම ධර්මතාවයක් ධම්ම කියලා කියනවා. අපි එකන හඳුනනවා පුද්ගලයේ කෙටිය රහතන් වහන්සේ කියයි, සීනාසෝයන් වහන්සේ මේ වගේ නම් වලින්. එතකොට එතනින් පළවෙනියෙන්ම බුදු දහමේ න්‍යායක් අපිට දෙනවා. මේ සත්‍ය තුළ අපිට හම්බ වෙන්න ඕනේ හේතුඵල ධර්මයක්, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. පටිච්ච කියන්නේ හේතුය, සමුප්පන්නය කියන්නේ හටගත්තා. පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් හම්බ වෙන්න ඕනේ, හේතුන්ගෙන් හටගත් ඵලයක් හම්බ වෙන්න ඕනේ. මේ බුදුදහම හරියට ඉගෙන ගත්තොත්. හැබැයි ඒක හොඳට මතක තබා ගන්න ඕනේ, හේතු නිසා හටගන්න ඵලය හේතු එකක් එකකට අයිතිත් නෑ, හේතු ඔක්කොටම අයිතිත් නෑ. හේතු නැතු අහේතුකවත් නෙවෙයි, හේතු නිසයි හටගන්නේ කියන කාරණාවක් හම්බ වෙන්න ඕනේ. ඒක විශේෂම ලක්ෂණයක් මේ ශාසනයේ. මොකද ලෝක තුල තියෙන හේතුඵල ධර්මයට වඩා වෙනස්. හේතු නිසා හටගන්න ඵලයේ හේතු නැතිනකොට නැතිවෙනවා කියන ධර්මතාවයක් පෙන්වන්නේ. දැන් ලෝකෙ පෙන්වන්නේ හේතුඵල ධර්ම. තාත්ත හේතු පුතා ඵලය. හරි, හේතුඵල ධර්ම පෙන්වන්න පුළුවන්. හේතු නැතිනකොට ඵලය නැතින තාත්තා මලහම් පුතත් නැරෙනවාද? ඒ නිසා ලෝකෙ තුලදී නිදර්ශනය වෙනස්. ලෝකෙ තුලදී පෙන්වන්න බෑ ඒ සිද්ධිය. නම් බුදුදහමෙන් පෙන්වන්නේ ඒකයි. හේතුඵල ධර්ම නැත ඒක ඵලයෙන් මිදිච්ච, හේතුන්ගේ මිදිච්ච ඵලයක් පෙන්නවා තථාගතයන් වහන්සේ. ඒකයි මේ බුදුදහම ඉගෙන ගන්නවා නැත්නම් ඒ දර්ශනේ දැනගන්නවා කියන කාරණාවේ සුවිශේෂී ලක්ෂණය. අපි මම ඔයගලන්ට උපමාවක් කළොත්, මේක කලින් මම මතක් කරලා තියෙනවා. ඒ නිසා කියන්නේ ආලෝකය නිසා, පොළොව නිසා, ගහක් නිසා ඡායාවක් වටමු. මේ හේතු තුන්දෙනාගේ ඵලයේ ඡායාව නම්, ඵලය කියලා කියන්නේ ඡායාව කියලා කියන්නේ නිවේදියක් නෙවෙයි, ගහක් නෙමෙයි, පොළොවක් නෙමෙයි, එකක් එකකුත් නෙමෙයි, හේතු තුනමත් නෙමෙයි, එහෙම එකක්වත් නැතුවත් නෙමෙයි. නමුත් ඒ හේතු ටික නිසා මහට ගන්නවා, හේතු නැති වෙනකොටම නැති වෙනවා. අන්න ඒ වගේ දර්ශනයක්. මොකද එහෙම පෙන්වන්නෙම විශේෂ සිද්ධියකින් මේ ලෝකෙ තුල රූපෙන් රූපේ හේතුඵල ධර්ම ගලපන හින්දා එහෙම වෙන්නේ. නමුත් මේ හේතුඵල ධර්මයේ ගැඹුරු අර්ථයට ගත්තාම රූපෙන් මිදලා නාම ධර්ම පැත්තට එනවා. එතන පැත්තින් දෙකනේ මේ දර්ශනය නියම විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ නිසායි හේතු නිසා හටගත්ත පද හේතු නැතිව නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ නිසා හේතුඵල ධර්ම මෙන්න මේ විදිහට මේ දර්ශනය තුළ ගැඹුරට තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන දෙයක් තමයි දුක්ඛ සමුදය කියලා අපි දැකපු සත්‍ය දෙකෙන් එකකටවත් අහු නොවෙච්ච දුක්ඛ සත්‍යයට සමුදය සත්‍යයට අහු නොවිච්ච තැනක ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබල ඇති මජ්ජ සූත්‍රයේ කියවලා ඇති සමහර විට අහලා ඇති මේ මජ්ජ සූත්‍රයෙන් පෙන්වන්නේ ඒක. ස්පර්ශ එක්කන්තයක් කියලා කිව්වේ ඒ දුක්ඛ සත්‍යයට අයිති පැත්ත. ස්පර්ශ සමුදය එක්කන්තයක් කියලා කිව්වේ ස්පර්ශ දුක්ඛ සමුදයට අයිති පැත්ත. බලන්න අපි හැම වෙලාවෙම ඉන්නේ අන්තික. එක්කෝ ආධ්‍යාත්මික ආයතන පැත්තේ ඉන්න එක බාහිර ආයතන පැත්තේ ඉන්නවා. ආධ්‍යාත්මික බාහිර දෙකම අතහැරිලා අතහැරිච්ච ඥාන දර්ශනයක් තියෙනවා. මේක තමයි නියම් පිළිබඳ නිවන පිළිබඳ නියම් පයින්ඩුවේ කියනවා. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානම් මැජ්ජේ. ඊට පස්සේ නාම එක්කන්තයක් රූප එක්කන්තයක් විඥානම් මැජ්ජේ. මේ නාම රූප කියන දෙකෙන් අතහැරලා තියෙන්න ඕනේ. මෙම දර්ශනයට ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මැදයි. අතීත එක්කන්තයක් අනාගත එක්කන්තයක් ප්‍රතිපන්නම් මැජ්ජේ. සැපය එක්කන්තයක් දුක එක්කන්තයක් උපේක්ෂා මැජ්ජේ. කියන මේ කාරණාතික හරියට ඔගොල්ලෝ ගවේෂණය කළොත් අපි කොතනක හරි පහසු වචනකින් හිරවිලා අල්ලගෙන ඉන්නවා භාවනාව කියලා. නමුත් ඕගොල්ලෝ හරියට ගවේෂණය කළොත් ඕගොල්ලන්ට තේරෙයි අපි මේ කීප අන්තයෙන් කොතනක හෝ අහුවෙලා ඉන්නේ අල්ලගෙන. විදර්ශනා කරන්න හරි කියලා ඉන්නේ අපි මේ අන්තයක් ඇතුළේනේ කියලා තේරෙයි. මං කියන නියම දර්ශනය අහගන්න මේ එකකටවත් අහු නොවි ඉන්න පුළුවන් තැන කොතනද කියලා ඉස්සෙල්ලා අහගන්න. පටන් ගන්නකොට අපිට තේරෙන්නේ අන්තයේ තියෙන තැනින් පටන් ගන්න වෙයි. හැබැයි එතනින් අවසන් වෙන්නේ නැහැ කියන තැන අපිට යන්න වෙනවා. අපිට ඔය කියපු අන්ත ඔක්කොම මායයට අයිති තැන. ඔය ඕනම තැනක ඉන්නවා නම් මායයට හසු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට මායව පේනවා, මායයට යව පේන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මික ආයතන ටික මායාගෙන ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටිකයි තී මායාතන. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටිකයි තී මායාතන. අපි මායාවේ දෙම හිටියොත් මායාවට අපේ තේමුව අපිට මායාවේ තේන්නේ නැහැ. අපි මායාවේ ශේත්‍රයෙන් අයින් වෙලා ඉන්න කෙනාට මායාවේ තේමුව එයා මාරයට යවෙන්නේ. එහෙම වෙන්නේ මෙන්න මේ අන්ත අතහැරලා ආවොත්. මම අද කතා කරන ටික ටික ගැඹුරුයි. ඇත්තටම බුදුදහමේ යථාර්ථය ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේට හිතමල් මම අවබෝධ කරගත්ත ධර්මය හරිම ගැඹුරුයි. මේක මේ ලෝකයට තේරෙන්නේ නැති වෙයි කියලා. නමුත් ඒ ධර්ම අවබෝධ කරන්න බැරි නෑ. බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. මේ ධර්ම ගැඹුරු වෙල තියෙන්නේ ධර්ම ගැඹුරුකම හංගන්නේ අපිම ගැඹුරු නිසා. අපේ මනසේ ආවරණීය ධර්ම පුරුම් කරගන්න නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දර්ශනය පෙන්නලා ඉතින්ට යන සරල තැන ඉඳලා මොහොතේ උපමා කළ ගැඹුරු දක්වා මාර්ගෙත් පෙන්නනවා. ඒ නිසා නිවන් දකින්න අපිට බෑ කියලා කියන්නේ කොහොමද කාටත් නිවන් දකින්න පුළුවනේ. බුදුරජාණන් වහන්සේ කාලේ වයස අවුරුදු 120 ගිහිල්ලා පැවිදි වෙලා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. එතන තිබුණ මම ඒ කතාවකුත් කියලා දෙන්නම්.
වෙලා තිබුණා. එතකොට දැන් මම මුලින් මතක් කළේ බුදුදහම නියම දර්ශනයක තියෙන ලක්ෂණ ටික. ඔය ටික වුණනම් ඒක ගත්තේ කොහෙන්ද කියලා බලන්න ඕනනම් ඔයාලට මම කියුවේ ඒ කියප අන්තේ මොන ටික අතහැරලා නියම මැද ඉන්නවා කියන ටික අංගුත්තර නිකායේ චක්කින් නිපාතේ 6 වෙනි නිපාතේ මධ්‍ය සූත්‍රයෙන් ගත්තාම අපිට හම්බ වෙනවා. දෙවස් හේතුඵල ධර්ම පටිච්චසමුප්පන්න ධර්මතාවය කියන එක තමයි ධම්මසංගණියෙන් පෙන්නන්නේ. එහගත්තාම අවිද්‍යා සත්‍යෙන් කර්ම සත්‍යෙන් තණ්හා සත්‍යෙන් ආහාර සත්‍යෙන් උපන්න දෙයක් කියලා මේ පෙන්නන සිද්ධි. ඒක පෙන්නනවා අහුත්ව සම්භූතං හුත්වන භවිෂ්‍යති පෙර නොතිබී මතක ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනයකට එන්න ඕනේ. ඔන්නඔක තමයි බුදුදහමේ නියම දර්ශනයක ලක්ෂණ ටික. එතකොට අපිට හම්බ වෙන දර්ශන දහම ඉගෙන ගන්න හම්බ වෙන තැන්වලදී මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඝටිත වෙච්ච මේ සත්‍ය කැටි වෙච්ච ධර්මයක් අපිට හම්බ වෙනවද කියලා බලන්න. හම්බ වෙන්නේ නැහැ කියලා අතහරින්න එපා. එකින් ජීවිතයේ සීලය වදා ගන්න ගතයුත්ත ගන්න අතහැරියුත් අතහරින්න. නමුත් මොනවා මහරිදයක් කරන නැතු හැම වෙලාවෙම විමසන්න තමන් කරන දේ සදායතම නිවම්මගද මේක අඩුපාඩුවක් තියනවද කියලා විමසන්න. ඒ ගමන් මග ඒතරම් ගැඹුරකට වැටලා තියෙනවා ප්‍රධාන වශයෙන් සම්දිස්ථාන තුනකට. ඒ කියන්නේ කාමයේ කියන එකෙන් මිදින් නැතුව ප්‍රධානම වශයෙන් ගත්තු හතරකට පෙන්වන්න පුළුවන්. ඔන්නයේ පටිච්චසමුප්පන්න ධර්මතාවයේ මේ අන්තයට නොවැටි ජීවිතය තුළින් දකින්න ඉස්සෙල්ලාම ඉගෙනගෙන ඒක දකින මත්තමට එනකොට කියන දිට්ඨි සම්පන්නයි කියලා. දකින මත්තමට බය අහගත්තට නෙවෙයි. එතකොට ඊට පස්සේ ඒක කරන්න දර්ශනයක්ම අවශ්‍යයි. ඒකට තියෙන එකම පිළිද තමයි කල්යාණ මිත්‍ර අසුර සහ පරතෝ දෝෂය. සද්ධර්ම ශ්‍රවණ නිසා කල්යාණ මිත්‍ර අසුර කියන ටික උපකාරය අවශ්‍යමයි. ඒ ටිකේ උපකාරය ලබාගන්න තමන් යෝනිසෝ මනසිකාරය කළාම කිටියෙන් ගත්තොත් ධිට්ඨි සම්පන්න ලක්ෂණය චිතිකරය කැටි කරලා ගත්තොත් උත්තරයක් එන්නේ ලෝකයේ කියන එක උපද්දවාගමයි පරිහරණය කළේ කියන උත්තරයක් එන්නේ. ඒ දහම් කරුණු ටික ඔක්කොම කළහම ධිට්ඨි සම්පන්න කෙනාට කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතුනේ පැත්තේ නැහැ. කිසිදු ධර්මයක් ආත්ම කොට ගන්නේ නම් ඊට හේතුනේ පැත්තේ නැහැ. ධිට්ඨි සම්පන්න පුද්ගලයා කිසිම ධර්මයක් ආත්ම කොට ගන්න සියලු ධර්ම අනාත්මයි කියන එක වෙනස් වෙන්නේ නැති දැන කිලඹ සිටිනවා. සියලු සංස්කාරය අනිත්‍යයි කියන එක එළඹ සිටින නිත්‍ය වශයෙන් ගන්න තියෙන හේතු නැත්පත් නැහැ. ඒකෙන් අදහස් කළේ මොකක්ද? අපි වගේ තියෙන ලෞකික ඉපදිලා හැදිලා වැඩිලා මෙයාට ඥාන දර්ශනයෙන් හම්බ වුණා. මේ සත්‍යම දේ තමයි අපිට පෙවුනට තියෙන දෙයක් තියෙන ලෝකයක් ඇසුරු කරනවා වගේ සත්‍යම දේ තමයි ලෝකය හදාගෙනයි පරිහරණය කරන්නේ කියන දර්ශනයකට එනවා. ඒක ඉතිරි නැත්නම් මේ බලන අරමුණ මම එහෙන් රූපයක් උපද්දවාගෙන මම පරිහරණය කරන්නේ දැක්කෙන් පස්සේ ඉතුරු නොවෙනවා කියන එක වෙන්නේ. ඒ කියන්නේ මම අර මතක් කරන්නේ වරිණ වෙලාවකදී මෙතන ඉඳන් පාර ගාවට යන්න වුණොත් ඇස්සේ ඔගොල්ලෝ කුඩියක් අරගෙන පාරට ගියත් ඔගොල්ලෝ දකිනවා, ඔගොල්ලෝ දන්නවා නොතෙමෙන බවක් එකම තැනක්වත් පාරේ නැහැ, තෙමෙනවා. නොතෙමෙන බව හදාගෙනයි නොතෙමුණේ. ඕගොල්ලෝ නොතැමෙන බව හදාගෙනමයි නොතමුනේ මිසක වැස්සල පාරව වෙන කොහෙවත් තියෙන නොතැමෙන බව ඕගොල්ලෝ ඉස්තරස කියලාද බලන්නකෝ. මෙච්චර වැහි බින්දු යටෙනකොට එක වැහි බින්දුවකින් නොතැමෙන්නේ නැතුව තමන්ම නොතැමෙන බව හදාගෙන තමන්ම නොතැමෙන ඉහිල්ල තියෙනවා. එක දසමයක්වත් තියෙනවද මෙතන දැන් අතෙන්ට නොතෙමෙන තැන? හැම තැනම තෙමෙනවා. නමුත් තමන් උපායශීලී වුණා කොහොමද? නොතෙමෙ යන්න. එහෙමගේ මුළු ලෝකයකටම මෙතන දැන් අතෙන්ට යන ලෝකයක් තියෙනකොට, ආයතන හයම පරිහරණය කරන ලෝකයක් තියෙනකොට නැතුවනේ වහිනවා, යහිදුන්දු යටෙනවා. ඒත් මෙයා ඥාන දර්ශනයක්, මෙයා සත්‍යයක් දකිනවා. අපි ලෝකේ උපද්දවාගෙනයි පරිහරණය කළේ. උන්වක ඩිට්ටි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණ ඒකයි, යම් කිංචි සමුදය ධම්ම සබ්බන්ත නිරෝධ ධම්මං කියන වචනයක් කියන්න පුළුවන් බය නැතුව හටගත්ත සියලු දේම නිරුද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. මේ පාරේ හැම තැනම තෙමෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්. තමන් නොතෙමීම වෙරිලා එහෙම බය නැතුව ඒ වචනේ කිව්වෙ මොකද? නොතිබුණ දේ නොතෙමෙන දේ පාරේ තිබිලා හම්බුනේ නෑ, තමන්මයි හදාගත්ත කියලා දැක්කම හින්දායි නේද? හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන වචනේ කියන්නේ කොහොමද නිසාද? හැමදාම හැමතැනම තිබුණේ ලෝකයේ තමම උපද්දවාගෙන පරිහරණය කරනවා කියලා දකින සිද්ධියෙන්දයි. තිබිච්ච ලෝකයක් පරිහරණය නොකළ නිසායි. ඉතින් ඔන්න ඔය වගේ දර්ශනයකින් පටන් ගත්තාම එයා ඒ දර්ශනය ඔය තැනට එන්නයි මේ ඔක්කොම ආයතනයන්ගේ ඇත්ත. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පරිසම්පද මේ ඔක්කොම ඉගෙන ගන්නේ සිතේ තිබුණ සිතේ නැති වෙන දේ විතරක් එහෙම නෙවෙයි. මේ ස්පර්ශ ආයතන හයෙම ස්වභාවය උපද්දවාගෙන පරිහරණය කරන බව. නමුත් ඒක එකයි හැමදාම අපි තුල පැවතුණු නමුත් අපිට නොපෙනෙන ඇත්ත කියලා කිව්වේ. හැමදාම ආයතනයන්ගෙන් රූප උපද්දවාගෙන පරිහරණය කරනවා. නමුත් හැමදාම පෙවුනෙත් ඇත්ත ඒක තියෙන රූපයක් දක්නවා කියලා නෙවෙයි. හැමදාම සබ්දය හදාගෙන පරිහරණය කරනවා. නමුත් තියෙන සබ්ද ඇහෙනවා කියලා හිතන්නේ. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. ඊට පස්සේ ඒ දර්ශනය හොඳට තහවුරු නොකොත් ආධ්‍යාත්මික පැත්තේ රළු මට්ටමේ රාග දේශ මොහ අඩු වෙනවා. කෙලෙස් තුනේ වෙනවා. ඒ ටික ඔක්කොම එක කොටකට ගහන්න පුළුවන්. එක කොටකට තියන්න පුළුවන්. තාම එයාට කාම මට්ටමේ එන දුක රහිත නැතුව නෙමෙයි තියෙනවා, එනවා. ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන නිත්‍යතාවය මුල් කරගෙන එන දුක කෙලෙසි නැහැ. එයින් එන දුක පීඩාවද නැහැ. ඊට පස්සේ එයාට හම්බ වෙනවා කාමයේ මස්සදල්ලක් හම්බ වෙනවා. රූපය කියන එකේ ඇත්තට හිත තබලා දැන් මේ සියලුම ධර්මතාව ටික පරිසම්පන්න බව දැක්කා. දැන් එහෙම වූ ධර්මතාව තුළ ඇතුළේ නිත්‍ය බව තියෙනවා තාම. ඒකයි තියෙන කිලේසෙ. හටගන්න ධර්මතා ඇතුළේ රැවටෙන්න පුළුවන්කම තාම තියෙනවා. එතනදී රූපය කියන ධර්මතාවේ සැබෑම ඇත්තට හිත තබල රූපය කියන ධර්මයේ ඇත්ත ඇති හැටියම දකලා කාමෙන් මනස මුදව ගන්න ඕනේ. එතකොට කියනවා ආගාමි අනාගාමි නැවතෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියන ක්‍රම තමයි නාම ධර්ම ටිකට හිත තබලා ස්පර්ශයට හිත තබලා රූපයන්ගෙන් මිදෙන්න ඕනේ. එතකොට කියනවා රූපබව මට්ටම කියල. අරූපබවනම ඇත්තටම රූපබව මට්ටම කියන ටිකින්ම අතහැරෙනවා. මෙතන නාම ධර්ම මට්ටම ඇත හිත තබනකොට රූප අරූප දෙකේම සංයෝජන ටික අතහැරෙන්නේ එක ධර්මතාවයයි තියෙන්නේ. නමුත් මේ විමුක්ෂයෙන් මනුකමින් යා ස්පර්ශ කොට යුතුයි. යම් දන දවසකදී නාම ධර්ම ටිකට හිත තබල තමයි රූපෙන් නිදෙන්නේ. නිවනට හිත තබල තමයි නාමයන්ගෙන් හිත මුදවගන්නේ. නිවනෙන් මේ නාම රූප දෙකම නිර්වශේෂයෙන් නිරෝධයට යනවා. හැබැයි එන්න උනේ විශාල වෙනව ගමනක්. ඉස්සල්ලාම ගෙඩි පිටිම මේ නාම රූප දෙකම පටිච්ච සම්පන්න බව හරහා තියෙන දෙයක් නෙමෙයි උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියලා සමස්තයක්ම සංකත ධාතුව ගැන නුවණක් හම්බ වුණා. ඒ නුවණ තුල පිහිටලා හම්බෙන ධර්මයන්ගේ රැවටෙන සිද්ධිය සෝදනය කරන්න ගත්තේ. ඒ ගන්නකොට අනුපිළිවෙල වුණා. යාට මොකද්ද ඉස්සෙල්ලම අයින් කරන්න වුණා? කාමය. කාමය කියන එක අමතර කෙලෙසයක්. වැරද්ද මුත් වැරද්දා. බොරුවමුත් බොරුවා. ඒ කියන්නේ නැතන දේ මනෝමෙන් හදාගන්න, තියෙන දේ එතන දෙකින ක්‍රමසම නැති දේ උපද්දේගෙන රේතන කියන එක දෙකක්. අපිට තේරෙන්නේ නැතු ඇති එක. නමුත් කාමය කියලා කියන්නේ තියෙන දෙයක ඇත්ත නොදක රැවටෙන නොදකිනවා කියන තැනක මෝඩකමක් නෙවෙයි. ඒක පහු කරගෙන වැරද්දක් හදාගෙන වැරද්ද තුල රැවටිලා ආපහු කියන තැනක්. එතකොට කාමය කියන එක අතහරින්න වෙන්නම අපිට කාමෙන් හිත මුදව ගන්න පුළුවන්කම ලැබෙන්නෙම රූපය කියන එක පිරිසිඳ දැක්කාම. සංයුක්ත නිකායේ ආහාර වර්ගයේ ආහාර සූත්‍රයේ වගේ ගත්තාම ඕගලන්ට පෙනෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් කිසි කෙනෙක් කබලින්ක ආහාරය පිරිසිඳ දැක්කොත් යම් සංයෝජනයකින් බඳුණු පුද්ගලයා මේ ලෝකෙට එයි නම් නැවත ඒ සංයෝජනය උට නැහැ, නැති වෙනවා කියනවා. එතකොට කබලින්ක ආහාරය පිරිසිඳ දකිනවා කියලා කිව්වෙ මොකද්ද? රූපය පිරිසිඳ දකින එකට. රූපය පිරිසිඳ දැක්කොත් කබලින්ක ආහාරය පිරිසිඳ දැක්කා යනවා. එහෙම රූපය පිරිසිඳ දැක්කොත් කාමයෙන් මිදෙනවා, අරූපයේ හිත පිහිටනවා. එතකොට රූපය අතහැරින්ද අමුතු හිතක් අවශ්‍ය නැහැ. ඒ නාම ධර්මයන්ගේ පටිච්ච සම්පන්න බව නැත්තම් සත්‍ය නිරෝධිත හිත තැබුවොත් නිවනට හිත තැබුවාම නාම ධර්මයන්ගේ හිතක හිතන්නෙත් නැහැ. ඔන්න ඒ විදිහටයි අපිට නිවන් දකින්න තියෙන ගමන් මග යෙදිලා තියෙන්නේ. ඒක ඒ විදිහටම නොකොට දැන් කෙනෙක් ඉතාමත් තියුණු ඉන්ද්‍රිය ශක්තියක් තියෙනම් මේ මොහොත දේශනාව අහනකොට රහත් වෙලා අවසන් වුණොත් එයාද දීර්ඝකම විතර වෙනස මේ ඔක්කොම අනුක්‍රමයෙන් අතහැරලයි පත් වෙලා තියෙන මිසක එකපාරටම රහත්ුන්නේ නැහැ. දීර්ඝකම අඩු වැඩිකම තියෙන්නේ. එතකොට ඒකයි එකම දේශනාවක් අහනකොට කෙනෙක් සෝවාන් වෙන්නේ, කෙනෙක් සකදාගාම වෙන්නේ, කෙනෙක් අනාගාම වෙන්නේ, කෙනෙක් රහත් වෙන්නේ ඇයි? දේශනාව තුළ හැමතැනකම අයිති සිද්ධාන්තය තියෙනවා. කෙනා කෙනාගේ නුවණ මතයි කෙනා කෙනා මේ දර්ශනය ග්‍රහණය කරගෙන තියෙනවා. ඒකෙන් දැන් මම මතක් කරන්නම්, කාමයේ පිරිසිඳ දකින්ද මේ රූපේ පිරිසිඳ කළ කාමයේ අතහරින්ද බුදුරජාණන් වහන්සේ පෙන්නා වදාළ ධර්මතා. අපි කියමු අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණය වගේ ප්‍රකරණයක් ගන්න. මේ මං කියේ මේ ප්‍රකරණය තුල තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අදහස දෘෂ්ටියක් එහෙම නෙමෙයි කියලා. මේ තුල තියෙන්නේ මොකද්ද? ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන රූප ටිකේ සැබෑම ඇත්ත. ඒ ටිකේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. රූප කියලා කිව්වහම රූප අපි එක එක්කෙනාට රූප එක එක විදිහයි. මිනිස්යන්ට පෙනෙන රූප වලට වඩා වෙනස්, දෙවියන්ට දෙවියන්ට වඩා පෙනෙන රූප වලට වඩා වෙනස්, ත්‍ක්මයන්ට ඒ ඔක්කොටම වඩා වෙනස් කිය සතරපාය සත්‍යයන්ට රූපේ කෙනා කෙනාට එක එක විදිහට පෙනෙන්න පුළුවන්. සද්දය ඇහෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. ඒ හින්දා කෙනා කෙනාට වෙනස් නම් ඒක සත්‍ය නෙමෙයි. සත්‍ය නම් ඒක වෙනස් වෙන්න බෑ. හැමෝටම එකක් වෙන්න ඕනේ. මට පෙනෙන රූපේ දෙවියන්ට පෙනෙන්නේ නැත්නම්, දෙවියන්ගේ රූපේ මට පෙනෙන්නේ නැත්නම් එහෙනම් මේ රූප එකක්වත් ඇත්තද? ඇත්ත වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් රූපය පිළිබඳ සත්‍යයක්. ඒක ආයි දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් කාටත් එකයි. එතකොට බුදුරජාණන් වහන්සේ හේතු උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න සත්‍ය ඥානෙ ඇති කරගන්න තමයි සත්‍ය ඥානෙ කිය ඉස්ලාම් සත්‍ය ඥාන දෙන්නේ ඇති. හේතුටිකේ ඇත්ත ඒගොල්ලෝ දන්නේ නැත්නම් කොහොමද කෘත්‍ය ඇත්ත දකින්න තමුට වැඩ කටයුතු කරන්නේ කොහොමද? හරි මම රූපේ පිරිසිඳ දැකලා ඉවරයි කියලා කොහොමද මේ ඒක තාත්වික පෙන්වන්නේ? අපි කියමු රූපේ දැන් දුක්ඛ සත්‍ය පිළිසිඳ ගත යුතුයි කියලා උත්තරයක් නෑ නේද? හරි. එතකොට මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත්‍ය ඥානය කියලා තුනක් හම්බුණා නම් අපිට දැන් දුක්ඛ සත්‍ය, සත්‍ය ඥානය ගත්තාම දුක්ඛ සත්‍ය බෙදුවොත් සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ, පංච උපාදාන ස්කන්ධේ දුකයි. ඉතින් දුක්ඛ පිරිසිඳ දත යුතු දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය කියනකොට ඒගොල්ලන්ට එන්න ඕනේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධේ සත්‍ය ඥානය, සත්‍ය ස්වභාවය ඒගොල්ලන්ට එන්න ඕනේ. ඒක රූප ස්කන්ධය ගත්තොත් රූපී සත්‍ය ස්වභාවය ගැන ඉස්සෙල්ලා නුවණයි. ඒක ලොන් කියන එක මම කිව්වේ ගැඹුරු මේක යන්න වෙන එකකින් එකට. සත්‍ය ඥානය ඇති කරගන්න ඕනේ දුක්ඛ සත්‍ය. හරි. දුක්ඛ සත්‍ය කියලා කිව්වේ තයචනේ පංච උපාදාන ස්කන්ධේ. එතකොට පංච උපාදාන ස්කන්ධේ සත්‍ය ස්වභාවය තේරුම් ගත යුතුයි කියලා කිව්වේ. පංච උපාදාන ස්කන්ධේ තව ටිකක් අපි බෙදලා තව ටිකක් ඉස්සරහට ගියාම රූප ස්කන්ධයයි තියෙන්නේ. එහෙනම් සත්‍ය ඥානය කියලා කිව්වේ රූප ස්කන්ධේ ඇත්ත දත යුතුයි කියන තැනකට අවිල්ල නේද ඒගොල්ලෝ? සත්‍ය ඥානය කියලා ඉස්සෙල්ලම රූප ස්කන්ධේ ඇත්ත දත යුතුයි කියන තැනකට එල්ල තියෙනවද නැද්ද? ඇවිල්ලා. ඊට පස්සේ එහෙනම් කෘත්‍ය ඥානයේදී එහෙනම් ඒ ඇත්ත, ඒ ඇත්ත පිරිසිඳ දකින්න එක කටයුතුයි. පිරිසිඳ දකින්න ඒ ඇත්ත, රූපය ඇත්ත පිරිසිඳ දකින්න උත්සාහවත් විය යුතුයි. හරි, රූපය ඇත්ත පිරිසිඳ දැක්කා කියන තැනට එනකන් ඕගොල්ලන්ට රූපය ගැන කටයුතු තියෙයි. ඊට පස්සේ ඉතින් නාම ධර්ම ටිකක් හම්බ වෙනවා නේද? එතකොට රූපේ තියෙන සත්‍ය ඥානය තමයි ඕගලන්ට අභිධර්මයෙන් උගන්වන්නේ. නැත්නම් ඕගොල්ලෝ මොකද කෘත්‍ය, මොකද කරන්නේ යන්නේ? රූපේ මෙහෙම ඇත්තක් නම් තියෙන්නේ, මේ ඇත්ත දකින්න තැනට නම් මම යන්න ඕනේ කියලා තැනක් කවුත් මාර්ගයක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා නිකම් බලන්න ලෝකෙදී ඉස්ලාම තැන දෙන ගන්නගෙන අනුරාධපුරයේ කියලා යමක් තියෙයි. සත්‍ය තැන සත්‍ය දේ දැනගන්න වෙනවා. එහෙනම් ඒ දෙකට යහ යුතුයි. සත්‍ය දැනගන්න ඕනේ. ඒ දෙක තියෙන කෙනාට හරි මම ආව අනුරාධපුරයට. ගියකි. අනුරාධපුරයේ කියලා යමක් තියෙයි කියන එක දන්නේ නැතුව කෘත්‍යයක් තියෙද? කරන්දේමක් නැතුව කරන ඉවරයි කියල මම අනුරාධපුරයට ගියා කියන එකක් තියෙද? ඒ වගේ රූපෝපාදනස්කන්ධය කියන එකේ සත්‍ය මේකයි නේද කියලා දන්නේ නැති ඕගොල්ලෝ රූපේ සත්‍ය පිළිසින් දකින්න උත්සාහවත්වනවා කියන මඟක් තියෙද? මඟක් නැත්නම් ඕගොල්ලන්ට රූපේ පිළිසින් දැක්කවා කියන නිස්කලුත් තියෙද?
එහෙනම් අපි නිවන් දකින්ද නම් මම මේ කියන දේ සහේතුකද නැද්ද කියන එක බලන්න. මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. භාවනාවක් කියලා උන් දෙයක් කරන්න පුළුවන්. හිත ප්‍රශ්නයක් නෑ. නමුත් කන්නදී බුදුහාමුදුරේ කියපු සත්‍යබෝධය ඉලක්ක කරගන්න. ඒකද මනෝමය සත්‍යයක් වෙන්න බැහැ. ඒ කියන්නේ මෙහෙම කරගෙන යනකොට නිවන් දකින්න. කියලක තෙමරේ බුදුරජාන් වහන්සේ නිවන කියලා අමතක වෙන්නේ නෑ. ඉතල සංකල ලෝකේ කෙලවරට ගියොත් ලෝකෙ මෙතරු නෑ කි. ලෝකේ ඇත්ත දැක්කොත් කලකිරෙනවා, කලකිරලා නොවැළෙනවා, නොවැළුනොත් මිදෙනවා, මිදුනහම මිදුනා කියන නුවණ එනවා. කියන තැනක් මිසක තියෙන්නේ. එහෙම නැතිව එකපාර්ත මිදකට පැනනවා වගේ නිවනට වැටී කියලා හිතනොත් මෙහෙම කරගෙන යද්දී නෑ. එහෙම නිවනක් ඇති තියෙනවා. ඒකයි මූලපරියාය සූත්‍රයේදී ලෝකයා පෙන්නන්නේ නිවන නිවනයි කියලා කියන නිවනේ තමන් ඉන්නවා, තමන් එක නිවන තියෙනවත් කියලා හිතනවා කියලා කියන්නේ. නමුත් අපි ජීවිතයේ සැබෑවට මුණ දෙන්න ඕනේ. ඇත්තටම අපි සත්‍යයක් අවබෝධ කරන්න යන්නේ අපි දුකින් මිදින්න යන ගමනක් කියන එක මතක තබා ගන්න. හරි, අපි දැන් මතක කරමු. එතකොට රූපේ සත්‍ය ස්වභාවය ඉස්සෙල්ලා අපි දැනගන්නවා, සත්‍ය ඥානය ඇති කරගන්නවා. ඒ සත්‍ය ඥානය ඇති කරගන්න අපිට තැනක් නැහැනේ, දන්නේ නැහැනේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ අවශ්‍ය. ඒකයි කල්යාණ මිත්‍රයෙකු සද්ධර්ම ශ්‍රවණය නැතු නිවන් දකින්න බෑමයි කියන උත්තරයක් එන්නේ. ඔය රූපේ තියෙන ඇත්ත ටික පෙන්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම ඕනේ. එහෙම නැතුව කෙනෙක් ඔය රූපේ හරි ඇත්ත දකිනවා නම් එයා පච්චේක බුද්ධ පසු එකලාව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් යන ගණේට යනවා මිසක මොනවා අපි මොනවා හරි දෙයක් භාවනා කරනකොට කල නිසා, හිත සමාධි වෙච්ච නිසා, මොකක් කරි කල නිසා මේ රූප ටිකේ ඇත්ත අපිට කාගෙන්වත් අහගන්න නැතුව පෙවුනා නම් තේරුම් ගන්න එයත් එනම් පච්චික බුද්ධ කියලා අනිවාර්යම වෙනවාමයි. මම ආනාපාන සතිය වැඩවඩා ඉන්නවා, මුකුත් කරන්නේ, හිත සමාධි වෙනවා, මාව නිවන් දැක නිවන් දැක කියනකොට මට එනම් අවබෝධලු තියෙන මොකද්ද? රූප ඇත්ත පිළිබඳ තියෙන්න ඕනේ. කාගෙන්වත් මම මහගත්තනේ ආනාපාන සතිය විතරේ වැඩි. ඇත්තටම කියන්නේ සුදුසුයි එහෙමනම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛින් යහුවත් ඒ රචනේ ලියලා තිබ්බ පොතපතකින් බැලුවොත් දෙකෙන් වෙන්නේ ඇහීමෙන් සහ බැලීමෙන් කියන දෙකෙන් වෙන්නේ ශ්‍රුති ඥානය. බලලා ගත්තත් මම පොතකින් අර්ථය අහලා ගත්තත් ශ්‍රුති ඥානය. ඒකයි ශ්‍රුති ඥානය නැතුව බෑ කියලා කියන්නේ. අනුන්ගෙන් ලබා ගන්නා ඒ ඥානයට කියන්නේ ශ්‍රුති ඥානය කියලායි. තමා තුළින් උපදින ඥානයටයි ප්‍රඥාවටයි චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ. එතකොට තමන් තුළින් එතකොට දැන් මේ ධර්මය අහගෙන ගන්න ඕනේ. එහෙම කෙනෙක් නැහැ. නැති වෙනකොට තමයි කල්යාණ මිත්‍ර වැට පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය දිනව කියලා කියන්නේ. නිවන් මඟ දිනව කියලා කියන්නේ මේ මහා සංඝරත්නයට පින් සිද්ධ වෙන්න මේ පොත හම්බ වෙනවා අපිට. ඒක තියෙන දේ රූපස්කන්ධය ධම්ම සංගණේ රූප ගන්න බලන්න. හොඳට මතක තබා ගන්න මේකෙන් එනවා අපේ රූපේ සත්‍ය ඥානය. අපි මේකම කියමු. රූපායතනය ගන්න අපි මෙතර කාලයක් දන්න රූපායතනය ඇහැට පෙනෙන රූපායතනය තුළ සත්ත්ව හිටියා, පුද්ගලයෝ හිටියා, මිනිස්සු හිටියා, දේවල් දේවල් යාන වාහන ඉදකලන් දුවා දරුවන් දිරිග දෙන්නේ අපිට. ඒක වැරදි කියලා කියනවා. එළින් කෙනෙක් හිටියේ නැහැ. ඒ මුද්දියමක් තියනවා කියලා අපි දන්නේ නැත්තම්. ඒ මුද්දියමක් තියනවා කියලා අපි දන්නේ නැත්තම් මේ ඉන්නක වැරදි කියලා එකක් දන්නේ නැහැ. යමක් වැරදි කියන්නේ නම් වෙනත් එක තියෙන වෙන සාක්ෂික්ෂේ සාපේක්ෂයක් තියෙන වෙනවා. ඒකට ඊගාවට අපි දැකපු රූප අපිට හැමදාම උස්සන්න පුළුවන්, කරේ තියාගන්න පුළුවන්, පොළේ ගහන්න පුළුවන් ඒවා. ඒ නේද? ඒක නෙවෙයි ජීවන සමහර විටක සම්බුකල බබිමුක් පොළේ ගහන්න කරන්නේ මොකද? ඔක්කොම කිරිස් එකින්ද රූප පොළේ ගහන්න පුළුවන් කියලා පොළේ ගහනවා. මතක් කළේ ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ බලන්ද ඇහෙත පෙන්නේ රූපය පෙන්වා බුදුරජාණන් වහන්සේ. ඒක නිවි පාට, කහ පාට, රතු පාට, වර්ණ සටහනක් හෝ හැඩයක් හෝ පෙනෙන එකක් දෙස පෙන්වා රූපය කියන එක. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්, නිබ්බති ලක්ෂණ නොදකින් ප්‍රත්‍යයෙන් කියන ප්‍රත්‍ය පහකින් උපදින්නේ මේ දේන රූප ආයතනේ. ප්‍රතිසම්බිදා මග්ග ඥාන කතාවල පාවර්තින වර්තමාන ගෝචර 16 වෙනි ගෝචර නානත් ඥානය බලන්න. එතකොට බලන්න මේ රූප හැදිලා තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හාවෙන්. මේවා මේ රූපේ අවිද්‍යාවෙන් හැදිලා තියෙන්නේ, කර්මයෙන් හැදිලා තියෙන්නේ, තණ්හාවෙන් හැදිලා තියෙන්නේ කිව්වොත් හරිද? හරි නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා අවිද්‍යාවෙන්, කර්මෙන්, තණ්හාවෙන් හැදිලා තියෙන්නේ කියලා. ඒකයි මම කිව්වේ. ඒ තියෙන්නේ අපිට පෙනෙන දේට වඩා උඹින්. ඇත්තටම මේ ඇහැ හැදිලා තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටිකකින්. මේ ඇහෙන් හදෙන රූපය, ඇහෙන් උපදින, ඇහි උපකාරයෙන් උපදින මේ වස්තුව නම් කරන්න දෙන්නේ ඇහි ප්‍රත්‍ය ටිකකින්. අපි මෙහෙම කිව්වා. දැන් මේ වහල දිහා බලන්න, සිවිලිම දිහා වහලයක් නෑ, සිවිලිම දිහා බලන්නකො මොන කාර්යයක් කරන්නේ කහපාටද කියලා මොකද? හරි. දැන් මොන වර්ණ සතහන වර්ණ රූපේ කහපාටයි. හරිනේ. හරි. දැන් ඕගොල්ලෝ රතු පාට කණ්ණාඩිය දාගෙන ඕක දිහා බැලුවොත් ඔබන්ට මේ පෙනෙන රූපේ මොන පාටද පේන්නේ? රතු පාට. රතු පාට රූපයක් දකින්න එක්ක දැන් ඇහැට රතු පාට කණ්ණාඩිය දාගෙන බලද්දි කහපාට රූපෙද්ද තියෙන්නේ එතන පෙනෙන්නේ. රතු පාට නේද? දැන් ඔබගේ ඇහෙන් බැලුවහම පෙනෙන රතු පාට අපි දැනගන්නේ රතු පාට රූපයක් නෙමෙයිද? හරි. ඇහෙන් ඒ රූපේ රතු පාටක රතු පාට රූපයක් නම් දැනගත්තේ. මට කියන්නේ දැන් රතු පාට රූපයක් ඔබලට පෙනෙන්න තියෙන හේතුව මොකද්ද? කණ්ණාඩිය පැත්තේ නෙමෙයි දෙල කියන්නේ වෙන්නේ. දැන් මෙහෙම බලනකොට කහපාටයි කිව්වා. හරි. කන්නාඩියක් දාගත්ත කන්නාඩිය රූපෙම දාගන්න කියන්නේ. හරිද? කන්නාඩිය දාගෙන බලුවොත් මෙහෙම. ඔබෙන්ද පෙනෙයි මොකද්ද? රතු පාට රූපයක් පෙනෙයි. පෙනෙන්නේ නැද්ද? පෙනෙනවනේ. දැන් රතු පාට රූපයක් පෙනීම නිසා සැපදුක් විඳිනකොට ඔබෙන්ට කහපාට රූපයක් දැකලා සැපදුක් විඳිනවා කියන එකක් තියෙනවද? නැහැ. හරි. මේ විලාසිතා රතු පාට රූපයේ තියෙන සැප දුක් විඳින ඕගොල්ලෝ ඕගොල්ලෝ ඇහැට පින් සිද්ධ වෙන්නේ නෙමෙයිද කියලා බලන්න. එහෙනම් රතු පාට රූපයේ කින් සැප දුක් විඳින රතු පාට රූපයට ප්‍රත්‍ය කියන්නේ කිය. කොහොම කොහොම හේතු නිසා මේ රතු පාට රූපයේ හැදිලා තියෙනවා කියලා විස්තර කරන්න වෙන්නේ. හැදිච්ච පැත්ත කියන්න ගෙනවා මෙසක අරකට වෙන පැත්තක් කියන්න බෑ නේද? එනිසයි පෙනෙන රූප ආයතන අවිද්‍යා ප්‍රත්‍යෙන්, කර්ම ප්‍රත්‍යෙන්, තණ්හා ප්‍රත්‍යෙන් කියන මේ භෞතිකයේ හැදිලා ඉඳ නෙවි. මේම වර්ණ සතහනක් මට හදලා පෙන්නනවා නම් මේ ඇහෙන් ඇහැ වල දෙකක් මේ ශනිදි වල දෙකක් කියලා බලන්න.
ඇහැට දාගත්ත කණ්ණාඩියන් රූපයක් රතු පාට කළ ඊට පස්සේ රතු පාට රූපයක් නිදින්නත් හදලා ඕක දැන්නේ වුණොත් අපිට අපි ඕකට හිතුවේ තියෙන රතු පාට රූපයක් වින්ද කියලා පැත්තකට ගියාම අපි විදිහ රතු පාට තියෙනවා කියලා ආපහු ඇවිල්ලා තියෙන්නේ තියෙන රතු පාට කියලා හිතුවොත් හරිද මොන තරම් වැරදිද ඉතින් කොහොමද තැනකින් මුත්‍රි වැඩිලා තියෙන්නේ එතකොට මේ දැන් මේ තියෙන රූපත් ඔගොල්ලෝ දන්නේ නැති ඇති කණ්ණාඩියක් හදාගෙන රූපත් හදාගෙන බලලා වගේ මේ ප්‍රසාද ටිකට හිත යොමු කරනවත් එක්කම ප්‍රසිද්ධ ටික සවිඥානික කරලා ධාතුවේ තුල මෙහෙම සටහනකුත් හදාගෙනම අපි පරිහරණය කරලා තියෙනවා. ඒ නිසායි හරි එකක් පැත්තකින් තමයි මේ කෙරේට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපය කියන එක අවිද්‍යා කර්ම තණ්හාවේ හටගත් එකක්. ඊට පස්සේ තේරෙ නොතිබීම හටගෙන ඉතුරු ඇතිවෙන නැති වෙන එකක්. ඒ දැකපු රූපය තේරෙ නොතිබීමයි කියන්නේ දකින් ඉස්සෙල්ල තිබෙන්නේ නැහැ. දැකියන් පස්සේ තියෙනව නෙමෙයි. අර පාරේ මෙතින්දන් අතෙන්ට යන පාරේ වහිනකොට නොතෙමෙන තැනක් තිබෙන්නේ නැහැ. තර නොතිබීමයි නොතිබෙන තැන හටගත්තු ඉතිරි ඇතේම නැති වෙනවා. ඇයි තමන් හදාගෙන යන හින්දනේ උතෙන්ට ටිකක් එහාට යනකොට නොතිබෙන තැන තර නොතිබීම නොතිබෙන බවට පත් වෙනවා. ඉතිරි නැතුව නැති වෙලා තිබෙන බවට පත් වෙනවා නේද? ඒකෙන් කියන ලක්ෂණය මොකක්ද? ඉදබ්දයෙන් පරිහරණය කරනවා කියන එකක් නෙමෙයිද? මේ ආයතන ටිකෙනුත් කියන ඒ ඇත්ත මේ අපිට නොතේරෙන ආර්ය භාෂාවක් කියලා එකක් තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ භාෂාවේ අර්ථය ඕක. අපි එක එක තේරෙ විදි තෝරගත්තට එක එක ඇදෙවිට මේ ලෝකය කියන එක තමන් හදාගෙනයි දුක කියන එක උපද්දවාගෙනයි දුක් විඳින්න කියන එකක් බුදුරජාණන් පෙන්නන්නේ අවිද්‍යාවෙන්. තියෙන දුකක් විඳිනවා නෙමෙයි මෝඩකම නිසා අවිද්‍යාව නිසා දුක් විඳිනවා කියන එකක් පෙන්නන්න මේ බුදුරජාණන් දෙන්නේ. එතකොට රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඊට පස්සේ පෙන්වනවා මොකද්ද? කේනික විඤ්ඤාය කේනික නොවිඤ්ඤාය රූපේ කිසි විඤ්ඤාණකින් දතීති කිසි විඤ්ඤාණකින් නොදතීති. කිසිම වෙලාවක චක්කු විඤ්ඤාණයෙන් රූපය දැනගන්න බෑ. සෝත ගාන ජීවා කාය විඤ්ඤාණකින් දැනගන්න බෑ. ඒකෙන් කියනවා මොකද්ද? පිනෙනදී ශබ්ද ඇහෙන්නේ, පිනෙනදී ගඳ සුවඳ දැනෙන්නේ, පිනෙනදී රස විඳින්න බෑ කියලා. ඔබ හොඳට අපිට තේරුම් ඇහෙයි පිනෙන එකයි ඇහෙන ශබ්දයයි කොච්චර වෙනස්ද කියලා. මේ ඕගලන්ට හුරින් අපි ටෙලිනාට්‍ය බලනවා. අශෝක කියන එකක් යනවා. ඒකේ හුරු ටික තියෙනවා. හින්දි එක බලලා තියෙනවා, සිංහල එකත් බලනවා. හඬේ කිසිම වෙනසක් නැතුව අපි හිතාගන්න මේ රූපය තියෙන කෙනා කතා කරනවා කියලයි. ඒක හින්දියෙන් තියනවා, සිංහලෙන් තියනවා. එතකොට එකම රූපයකට හඬවල් දෙකක් උනේ කොහොමද? මේ රූපයට හඬ ඇයිති නම් හඬට රූප ඇයිති නම් රූපයට හඬ ඇයිති නැහැ. ඔය විදිහට ගත්තහම පිනෙනදීට කිසිදු නෑදෑකමක් නැති වුණු පිනෙනදී හුදකලා වෙනවා. ඔගොල්ලෝ මුකුත් ගන්න නැති වෙයි. එතමන කියන ඔගොල්ලන්ට රූපයක තියෙන නෑදෑකම් ටික අතහැරෙනවා. ඊට පස්සේ පිනෙනදී උපාදාය රූපයක් මෙන්න මේක හරිම වටි. උපාදාය රූපයක් කියන එක කියනකොට මේක සියුම් සමනුලිත ත්‍ත්වක සිද්ධියකට උඩ ඇත්තට ඊට උඩ සිය බහොත් ගුණයක් සියුම්. මම ඔකට දෙන උපමාව අර වතුර භාජනයක වැටෙන ඡායාව ගත්තොත් මේ ඇහැට පෙනෙන රූපේ පමණ ඒක. මේ පෙනෙන රූපේ ඇත්ත ඒක. ඔන්න ඒ තරම් තැනකට යනවා පෙනෙන රූප ආයතනය. ඔන්න රූපේ සත්‍ය ස්වභාවය. කෘත්‍ය දන්ති ඕගලන්ට කෘත්‍ය කියන මේ රූපේ මම පිරිසිදු මේ ඇත්ත පිරිසිදු දත යුතුයි. මේ රූපේ විරිහව ගතයුතු මේ තැනට මම මනස ගන්න ඕනේ. යම් දවසකට ඕගොල්ලෝ ඒ තැනට මනස ගත්තොත් ඔබලන්ගේ සියලු දුක් ගෙවිල යන කාමයෙන් මනස මිදෙනවා. ඒ වගේ මම ඔක්කොම කියන්නේ නැහැ. මේ වගේ ඇහැගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම අනිදර්ශනයි. දකින්න දෙන්නේ නැහැ. දැකලම දකින්න දෙන්නේ පේන්නේ නැහැ. ඇහැ කියන එක කවදාවත් පිළිල නැත්තම් කොහොමද ඇහැට විස්තරෝදේ කියන්නේ? අපේ ඇහැ මෙහෙමයි. සුදු පාටයි. කළු පාටෙන් ගිරියවක්ටි. කළු ඉන්ද්‍රියා මැද්දෙත් උකුණ හිසක් පමණ ප්‍රමාණයක පෙනෙන තැනක්ටි. කීකී අපි විස්තර කියනවා. ඒක එපා කියන්නේ. රළු මට්ටමේ කෙලෙස් අඩු කරගන්න ඒකද ප්‍රයෝගයක්. මම සත්‍යයේ කෙළවරට යනකොට මේ ටිකෙන්ද අපේ මනස මිදෙන්න ඕන. ඒකයි ආධ්‍යාත්මික අන්තරිත අපි අතහරිනවා කියලා කියන්නේ. මන්නේ මතක් කළේ මේ දෙන්නේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ඇතිකල්ලි නැතිකල්ලි ඇස්සල ඇති හැමතැනම ඇත්ත, රූපවල ඇති හැමතැනම ඇත්ත. උතන්ට ගත්තාම දෙවියෝ ප්‍රඥෝ මනුෂ්‍යෝ තිරගන වෙනසක් නැහැ. හැමෝටම ඇත්ත ඒක. ඔන්න ඔය වගේ තැනකට හිත තබුහාම කිසි කෙනෙකුට මේක වැරදි කියලා ඇඟිල්ලේ තික් කරන්න බෑ. පෞද්ගලික ධර්මයක් නෙමෙයි. මොකද එහෙම වුණොත් ඕගොල්ලෝ බයින්නේ වැරදි කියලා මොකේද? ධම්මසංගනේ පොතට. ඇයි ඒ පොතේ තිබුණ රූපය ගැන විස්තර ටිකනේ මම කියන්නේ? සත්‍ය ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඒකනේ. එතකොට හොඳයි, ඒ ඇත්ත නොපෙනේ අපිට නිවන් දැකෙන්න පුළුවන් දෙයි කියලා හිතනවාද? රූපේ පිරිසිඳ නොදැක කාමෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? කාමෙන් මිදෙන්නේ නැතු නැත්ත මේ දකින මට්ටමේ ඉඳගෙන ඔයගොල්ලෝ නිවන් දැකෙන්න යවදන්නේ. එහෙම නෑ. එතකොට මේ ධම්මසංගණේ ප්‍රකරණයෙන් පෙනු ඔන්න ඔය වගේ රූපติකී ඇත්ත. ඒකයි මේ පිටකේ අරගෙන ස්කන්ධ ධාතු ආයතන කියලා බෙදලා 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 මේ තරම් විස්තර කරන්නේ ඇයි මේ? නිවනතේ නිවන නිසා. ඒකටික ඉගෙන ගත්තහම භාවනා කරන මාර්ගයේ ඉපදෙන්නේ ඉබේම. ඉතින් ඒකටික දැනුත් තම භාවනා කරන්නේ යම කම්බල නැති එක පුදුමයක් නෙමෙයි. මනෝහර දෙයක් තියෙන දේ තියෙන ධන්න දෙයක් මනෝහර භාවනා කියලා කරන එක පුදුමයක් නෙමෙයි. එතකොට ඔන්නේ ඇත්ත දැක්කහම ඕගලන්ට යමක් තේරෙන්න ඕනේ. මොකද්ද? ඕකෙන් ඇත්ත. අද රූපගෙන අද ඇහැගෙන අපි දන්නා ටික නෙමෙයි දෙහෙන සම්බන්ධ සත්‍ය කියලා උත්තරයක් එන්න ඕනේ. ඒක ඇත්තම ඇත්ත නම් දුක්ඛ සත්‍ය සත්‍ය ස්වභාවය නම් ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇත්තම නම් අද ඇහැගෙන අද රූපගෙන අපිට තියෙන දැනුම විරේ නෙමෙයිද බලන්න. ඇහැට පෙනෙන රූපේ එක ඇත්තවල දෙකක් තියෙනවද? අපිට දන්නා මට්ටමත් ඇත්තයි බුදුහාමුදුරු කියන මට්ටමත් ඇත්තයිද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන මට්ටමෙන් පෙනෙන රූපායතනය ඇත්ත නැත්ත නම් රූපයතන අරඹය අද අපිට තේරෙන අද අපි දන්න අපිට වැටහෙන මේ මට්ටම බොරුයි කියලා උත්තරයක් හම්බෙනවා නේද? අන්න එදාට තමයි යාට අවිද්‍යාව නමැති දොරගුල කම්බුනා කියලා කියන්නේ. දැන් හම්බේවා මොකද්ද? සත් දුක්ඛ සමුදය සත්‍ය සත්‍ය ඥානය. මෙලෙස කිලිස්තික හම්බේවා. කෘත්‍ය හම්බේ වෙන මේක ප්‍රහාණය කළ යුතුයි. මේ අද අපිට හම්බේන ඇත්තයි කියලා හම්බෙන මට්ටමෙන් අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ රූපයතනෙත් එක තියෙන ඔක්කොම නෑදගම් ටික අම්මල තාත්තල දුවල පුතල සහෝදර රන්දිදි බඩු මුට ඔක්කොම වැටලා තියෙන කොයි කරේද? සත්‍ය හතරේ කොයි සත්‍යද අල්ලලා තියෙන්නේ? සමුදේ සත්‍යෙට ප්‍රහාණය කළ යුතුයි කියන ගුණයට වැටලා තියෙන්නේ. දැන් ඒක මමද කිව්වේ? මේ න්‍යාය බලනකොට අපිට එන උත්තරයක්ද? රාග දේශ මොහ දුරුකලොත් රාග දේශ මොහයන්ගෙන් හදාගත්ත ලෝකේ නැතිවීම පුදුමයක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න අද අපි දන්නා මට්ටම බොරුවයි කියලා හම්බ වෙනවා. සමුදේ දුරු කිරීම නිරෝධය උත්තරයක් හම්බ වෙනවා. එහෙනම් මොකද්ද? ජරා මරණ සේක පරිදි දුක්ඛ දෝමන සුපාසකින දුක් නිරුද්ධ වෙන්නේ දුක්ඛ නිරෝධී ස්පර්ශ කරන්න. ස්පර්ශ කළ යුතුයි මොකද්ද? නිරුද්ධ කළ යුතුයි මොකද්ද? සමුදේ දුරු කිරීම කළ යුතුයි. ඒ කියන්නේ බොරුව තුළින් නිර්මාණය වෙච්ච මේ ලෝකයේ අයින් වෙච්ච දවසටයි නිවන කියන එක හම්බ වෙන්නේ කියන උත්තරයක් ආවා. මද වැඩි යුතුයි, මාර්ගය වැඩි යුතුයි. මොකද මාර්ගය සම්මාදිට්ඨි. අර කියපු දුක්ඛ පිරිසිඳ දැකලා මේ බොරුව දුරු කළ නිරෝධිය හදාගන්න කටයුතු කරන්න කියන උත්තරය ඉන්නේ සම්මාදිට්ඨියට. අර පෙන්නපු සත්‍ය ඇහි ඈත පෙනෙන රූපේ සත්‍ය කියපු ස්වභාවයේ තුලට හිත පිහිටවල බොරිය නැති කළා, බොරිය මනසින් අයින් කළා දාලා අජරාමර වෙන්න කියන උත්තරය ලැබෙන්නේ. ඒ ටික අරගත්තාම ඒකට යන ගමම් මග හැටියට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පනවන මොකද්ද? කායගත සතිය. ඔය රූපේ දක්වා විමෝක්ෂය දක්වාම පෙන්වලා චතුරාර්ය සත්‍ය කුළු ගන්නලා මේ දැන් ওই ටික කිව්වට අනුමානිත රූප ටික ඇත්ත දැක්කා, රූපය ඇත්ත දැක්කා, රූපය ඇත්ත එකනම් මෙහෙම පෙනෙන එක වරදක් කියලා දැක්කා. දැක්ක ගමන් වරදින් කෙලෙසින් හිත මිදුන්නේ නැහැ, ආශ්‍රයෙන් හිත මිදුන්නේ නැහැ. ආශ්‍රයෙන් කෙලෙසින්ගේ හිත මිදුනොත් මේ අඬන්න වැළපෙන්නගෙන දුකෙන් මිදෙන්නේ, දුක නිරෝධය ලැබෙන්නේ. එහෙනම් මාර්ගය වඩන්න ඕනේ හැම වෙලාවෙම. කොහොමද? දුක පිරිසිඳ දැක දැක මේ ස්කන්ධයන්ගේ ඇත්ත දකින තැනට හිත තබලා, හිත තබලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදියට. හුදේ ඇත්ත ඇති හැටි දකින තැනට මනස අරගෙන යන්න තියෙන කමතහන හැටියට දකින්න මොකද්ද? ගමම් මග හැටියට දකින්න මොකද්ද? සතිපට්ඨානේ කායගත සතිය. ඒ කතා කරපු දර්ශනේ ගැඹුරු වෙන්න පුළුවන්, නොතේරුම වෙන්න පුළුවන්. නමුත් කායගත සතිය කායගත සති කාය අනුව ගිය සිහිය. ගත කියලා කියන්නේ ගිය, ගියා වූ. අරඤ්ඤ ගතව, රුක්ක මූල ගතව, ශුඤ්ඤාගාර ගතව කියලා කියන්නේ ඒගේ ගහක් මුලකට ගියේ, අරණ්‍යකට ගියේ, හිස් මුනි ගේකට ගියේ කියලා. ඒගේ අරණ්‍ය මේ කායගත සති කය අනුව ගියා වූ සිහිය. සිහිය පිහිටුවා ගන්න කය අනුව. එතකොට මේ කායගත සතිය අනුව ඒ කියන්නේ නිතරම කය කෙරෙහි හිත තබාගෙන කයේ තියෙන තමන්ට පෙනෙන මානකේ ස්වභාවය දත්තම් මතය ටික සිහි කර කර ඉන්නේ ගොඩාක් ගැඹුරුද? ගැඹුරුද? නොකරනකමද තියෙන්නේ? නොකරනකම නේ. ගැඹුරු නෑ කියලා තේරෙනවා නම් කෙනෙකුට ඒක කරන්න පුළුවන් කියලා නොකරන එක නෙමෙයි. කරන්න පුළුවන් ගැඹුරු නෑ කියලා තේරෙන යම් කෙනෙක් ඉඳිනම් ඒ ඔක්කොට නුවන් දක්වන්න හේතු තියෙනවා. නුවන් දක්වන්න පුළුවන්. එයා අතේ තියෙන්නේ ඒක කළේ නුවන් දකින්නද නැද්ද කියන එක. නුවන් දක්වන්න හේතු නෑ කියන්නේ පදපරම කියන කිව්වට තේරෙන්නේ නෑ. වචන විතරයි. ඒක මෙහෙම කරන්න ඕන කයට තබා ගන්න ඕන ඒක තේරෙන්නේ නෑ. වචන ටිකක් විතරයි. විලංගේ කියන එක තේරෙන්නේ නෑ. එතකොට ඔය කතා කරපු දර්ශනයේ කාරණා ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඒක පැත්තකින් තබන්න. මොහොත කොච්චර ගැඹුරුද? නමුත් අපිට බහින්න තියෙන්නේ වෙරළේ විරුද්ධව නොතමන තැනක ඉඳලා. ඒ වගේ මේ දර්ශනයේ කොච්චර ගැඹුරු වුණත් ඉතාම සරල මේ කය අනුව ගිය සිහියේ තියෙන තැතින් පටන් ගන්න තියෙන. වෙලා තිබුණත් ගැඹුරු දහම් කොටස් ටික කතා කරන්න. නමුත් මට හිතුන ඕකට මේ ටිකවත් නැතුව ගැඹුරු ටික කතා කරලා දෙන්න හොඳ කතාවක් කියලා දෙන්න ඕකට ඔය කායගත සතියට. ඒක වීර්ය ඇති වෙයි කියලා. ගැඹුරු ටිකත් අපි අහගමු වෙලා තිබුණොත්, නැතිනම් මේ ටිකත් වටී කියන්නම් කතාව නේද? බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ තුරස් සිටු පවුලක් හිටියා. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ සිටු පවුල ඉතින් ඊට ඉස්සෙල්ලා සිටු පවුලක් හිටියා. ඔය කියන්නේ කතාව දැන් මුල ඒ කාලේ. නමුත් සවැත්නුවර එක්තරා සිටු පවුලක් හිටියා. ඔය සිටු උදමල්ලන්ට දියණියක් උපන්නා. ඒ දියණියට නම තිබුණා සෝනා කියලා. ඉතින් මේ සෝනාව තරුණ ගෑනු දරුවෙක් වුණාම දෙමව්පියෝ සුදුසු කුලයකින් අවහගහ කටයුත්තක් කතා කරලා දුන්නා. තිබුණ දේපල වස්තුවත් ඔක්කොම සිටු කුලයක තියෙන බොහෝ ධනයත් පැවරුවා. ගැවෙමින් දෙමව්පිය මේ පරලෝ ගියා. මේ සෝනා විවාහ වෙලා සෝනාට දරුවෝ ගොඩාක් හිටියා. 30 දින 16 කර 20 කරේ නමකුත් හැදෙන බහුපුත්තක සෝනා කියලා. බහුපුත්තු ඇති සෝනා කියලා. මෙයා මොකද කළේ? විශාල ධනස්කන්ධයක් තුන ඒ දරුවන්ට කිසි කෙනෙකුට අසාධාරණයක් අවලන් නොකර සමසමව ධනෙ බෙදලා දුන්නා. තමන් සන්තකෝ කිසි දෙයක් තියාගත්තේ නැහැ, මට දරුවෝ අවිශ්වාස නැහැ, දරුවෝ මට පළකයිනේ කියන තැනකින් තමන්ට කිසිවක් තියාගන්න නැතුව අද කාලේ වගේ පසුවරුම බුද්ධිය කියලා එකක් නැතුවද ඒ කාලේ දුන්නා වෙන්න පුළුවන්නේ? මොකද ලියන ඒවා නැන්නේ නීති නැති හින්දා. ඉතින් දරුවන්ට දුන්නා. දීලා සෝනා මොකද කරන්නේ? ලොකු පුතා ගාවට ගියා. ඉතින් මුල් කාලේදී හරි හොඳයි, ටිකක් කල්ලානකොට ලේලි ටිකක් කරනවා. ඉතින් මෙතනම ඉන්නේ තව දරුවෝ ඉන්නවනේ ලොකු පුතාට කියලා වැඩිපුර දුන්නේ. එහෙම දුන්නම් අපිට සලකන්නත් තිබ්බනේ. එනම් බද කියනවා දීලා මේ පුතා ගාවට ගියා. එතන ටික කාලයක් සලකනකොට හොම අන්තිමට එකම දරුවෙක්ව සලකන්නේ නැතුව ඒ සෝනා පාරට බැස්සා. බැහැලා අම්බලංගල තමයි ඉන්නේ. කට්ටිය කම්බල මිදගලා කෑම කාලා දාලා යන කුණු බාල්දිය අවුස්සලා ඒකේ තියෙන කෑම තමයි කන්නේ. ඉඳුල් කකා ඉන්නකොට සෝනාවට කල්පනා වුණා, මෙහෙම දෙම්මට ජීවත් වෙන්න බෑ. මෙහෙම හරි ඉඳුල්ටත් හරි කන්න දෙන්න පුළුවන්කම ඇවිදින්න පුළුවන්කම විතරයි. ධර්මයෙන් මට සලකන්න කිසිම දෙයක් නෑ. මේ ළඟ මෙහෙම අසපුවක් තියෙනවා, ඒකට ගිහිල්ලා මහාන වේදන්ඩ පුළුවන් වුණොත් නම් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් මේ වයසකම එතකොට වයස අවුරුදු 120යි. මේ සෝනා අම්මට වයස අවුරුදු 120යි. අම්මා දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඉතින් මේ මෙහෙම අසපුවට ගියාම මක්කලා ඒ තෙරින් වහන්සේගේ මාව පැවිදි කරන්න කියලා. එලකු තෙරින් වහන්සේ හරි කාරුණිකයි. නමුත් කිව්වා බුදුරජාණන් වහන්සේ ජරා ජීර්ණ කෙනා පැවිදි කරන්න නැවිනේ පනවල නැහැ. ඒක බෑ කිව්වා. ඉතින් අනිත් අයත් කැමති වුණේ එන්නකම් ගිහි ගෙදර ඉඳලා අන්තිමට බැරි වුණාම භික්ෂුණීන් වහන්සේලාගේ උපස්ථාන ගන්න විතරක් මේවා ආයෙනවා. මේක පරිසිද්ධ කරගන්නවා විතරයි, අනේ අපිත් නම් උපස්ථාන කරන්න බෑ, මහාන වෙන්න බෑ කියලා දැන් කවුරුවත් කැමති වුණේ නැහැ. ඒ තේනා ඉතින් පන්සලේ ආයෙනකට වෙලා ඒ හැම වෙන දේ කතා ඔය ඉන්නකොට ලොකු මෑණියන්ට හරි දුක හිතුණා. කවන්නෑ කියලා ලොකු මෑණිය පැවිදි කළා. පැවිදි කළාට අධිකමන ලැබපු පුතර්ජන භික්ෂුණීන් වහන්සේලා හැම වෙලාවෙම හින් ගහනවා, බලිනවා, ඉන්නකන් නටලා දැන් මේ එනවා, අපිටත් කරදරේ, අපිට උපස්ථාන කරන්න වෙන්නේ, අපිට දැනම් භාවනා කරගන්න බෑ, මේ විදිහට එක එක ඒවා කියනවා. හැම කෙනෙක්ම හැම වැඩක්මත් කියනවා කිසි තැනකට එකයි යන්නේ. ඉතින් මෙයා කල්පනා කළා මට තියෙන එකම පිහිට ධර්මය. මට දරුවෝ සලකන්නේ පිහිටක් නැති වුණා. මේ මෙයාරණට ආවහම මෙතිනුත් මට පිහිටක් සරණක් නැහැ. මට තියෙන එකම පිහිට තමයි ධර්මය කියලා මෙයා මොකද කරන්නේ හැම වෙලාවෙම කය කෙරෙහි සිහිය යොමු කරගෙන මේ ශරීරයේ කෙස්ලොම් නේදත් මේ කුණු පොරස් ටික පිළිනෙ මට්ටමට හිත හිතා හිතේ තන කෙනෙක් දැන්නත් ඒ පැත්තට කමන යොමු කරන්නේ නැහැ. වැඩක් කිව්වොත් කියපු දේ පුළුවන් විදිහට කරනවා. වයසුනොත් පුළුවන් විදිහට කරනවා. ඒ කාලේ තිබුණා අද මසත් පාසව දවස් 14 බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කරන්ට යනවා. ඉතින් හැමදාම මෙහෙනවරනේ බලාගන්න ෆෝනව තමයි නවත්තලා යන්නේ. කවදාවත් බුදුහාමුදුරු කවට එක්ක යන්නේ නැහැ. ඉතින් මේ එක දවසකුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න යන දවස යන්නලා තියන්නේ නැහැ. වයින්ද අපිට නාන්දු වුණා තුමු කළා කියන්න කියලා කීප දිනකව සැර කළා ටිකක් කියලා ගියා. අනේ ඉතිමේ සෝනාව වතර මුට්ටියක් අරගෙන ලිපෝඩින් තියලා ගින්දර ගාන්න ඉස්සෙල්ල කුස්සියෙන් ටිකක් ඒද සක්මන් කරමින් කායගත වෙති. මෙයා කාය කෙරෙහි යන සිහිය අත අරින්නෙම නෑ. හැම වෙලකට ලොකු කමට වුණක් නෙමෙයි. බාහිරින් කෙනෙක් ආවත් ඒ රූපෙද තියෙන කෙස්ලුම් නේද ධම්මස්නාහර කනබනාහරින් එදිට ඒ කොටස් ටික මෙනෙහි කරන එක. ඉස්ත්‍රියක්ද බලන්නේ නැහැ, පුරුෂයෙක්ද බලන්නේ නැහැ, සම්මතයට හිතල වචනයට වචන දෙනවා කතා කරන. නමුත් යටින් දිවෙන්නේ ඕක. තමන් කෙරෙහි තම විලායෙම මට ගැහුවද මට බැන්නද කතාවක් නෑ. මේ ශරීරෙ තියෙන්නේ මේවනේ කියන ටික තමයි හිතන්නේ. කුස්සියට ගිරියත් වතුරේ මුත්‍ති ලිපේ තියෙන හදන ටිකේදී කය කෙරෙහි තමයි බලබලා හිටියේ. එහෙම බලබලා ඉන්නකොට එකපාරටම ඇත්තට මේක කරන්න කියන්නේ තේ නිසයි මේ සෝනා වගේ හිතේ නීවරණ ධර්ම දුර්වල බුද්ධියන් දැකම මතුණා. බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා මනෝමය කයකින් පෙනේ ඉඳලා යේචි වසවතං ජී අපස්සන් ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සීජී පසුතු ධම්මමුත්තමන්ති කියන ගාථාව දේශනා කළා. එහෙම කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ හිස් ජීවිතයක්. ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් විජීති වටි කියලා ගාථාව කියලා ඒක තේරුම කියනකොටම සෝනාව රහත් වුණා. ඊට පස්සේ වතුරමුත්ති ලිපෙන් දැන්නා කල්පනා කළා මම මේව ඇඟිල්ලේ ඒකමට සුදුසු නෑ. අඟවන්නේ නැතුව හිටියොත් බොහෝ දෙනෙක් අකුසල සිද්ධ කරගන්නවා. අකුසල සිද්ධ කරගෙන අපලා යනවා. ඇයි මෙයාට කියලා වැඩ අරගෙන දැනලා ඇයි හැමෝටම පහත් බාලම කෙනා. ඊට පස්සේ මෙයා මොකද කරන්න වතුරමුත්ති ලිපෙන් තියලා ඇවිල්ලා ඇදී හාන්සි වුණා. දැන් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා වන්දනා කරලා බණක් අහලා ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේ ලිප දිහා බලලා සැර කළා. බලනවා උඹට වතුර ලිපේ තියෙන්නේ කියලා ගියා නේද? වතුර තියලා ලිපේ ගින්දරවත් නැහැ මෙහෙමයි කියලා දොස් කියනකොට අර පුතග්ජන භික්ෂුන් වහන්සේලා මෙයා කියනවා ආර්යවනි ගින්දර පුලක් නේ උණුතුරු නෙවනේ අරගෙන පෙන්නවසෙන්ද කියනවා. ගින්දර අවශ්‍ය නැහැ උණුතුරු නෙවනේ ගින්දර නෙවනේ. අනේ මුක්ති අරලා බලන වතුර හොඳටම පැහැනවා. ඊට පස්සේ මොනු මෙහෙන වරණේම ඉන්න ඔක්කොමල පෙන් පවතුන ඒත් උණුතුරු හිඳෙන්නේ. ඒ පාරක පුතග්ජන අයවිල්ලා නේ ආර්යවනි ඔබ තුමේගේ ගුණ අපි දන්නේ නැතුවයි මෙහෙම කිව්ව අපිට කමා කරන්න කියලා සමාව ගත්තා. බාලා අයවිල්ලා වන්දනා කළා. ඊට පස්සේ එයා කිව්වා මේ ධර්මයේ ස්වකහත බව බලන්ද මම ගොඩාක් දේ දැනගෙන හිටියේ නෑ. මට ගොඩාක් දේ කරන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ. මං කළේ මේ කායගත සතිය විතරයි. කායගත සතිය වඩන මට නිවන ගැට දුන්නේ නෑ කියලා දේශනා කළා. 120 වයස් ගිහිල්ලා මහණ වෙලා කායගත සතිය වඩලා පහත් වෙච්ච ඒ සෝනාව ආරම්භය බුදුරජාණන් වහන්සේ ඒත දක්කම් වික්කරී ආරද්ධ විරියාන මම ශාවකානම් ආරද්ධ විරියාන යදිදන් සෝනා කියලා ඒත දක්ක පාළියේ තිබ මහන්නේ ආරම්භ වෙරටි මගේ ශාසනේ භික්ෂූන් අතරින් මේ සෝනාව අග්‍රයි කියලා අග්‍රස්ථානෙ තිබුවා. ඉතින් නිවන් දකින්න බැරි නැහැ ආරද්ධ විරිය කරන්න අපිට අසංකීයක් අවශ්‍ය නැහැ කියන එක මතක තබා ගන්න. මේ හැම දෙයක්ම කරන්නේ දීන්දිරක ඉරක් නැතිල යනකොට තොඩා දෙකින් ගෙවෙන අල්ප අවශ්‍ය ටිකක් තියාගෙනයි කියන එක මතක තියන්න. මේ අවස්ථාවේ වර්ධවා ගන්න එපා කියන එක මතක් කරනවා, හැමදාම මතක් කරනවා. වාහනයක පාර යනකොට අපේ වරදින් වේවා අනුන්ගේ වරදින් වේවා හැප්පුණ නැරෙන්නේ අපි. ඒ වගේ මගේ වරදකින් මගේ උත්සාහය නැතිකමෙන් වේවා අනුන් වරදල කීමෙන් වේවා ධර්මය වැරදිනොත් වරදින්නේ අපිටමයි කියන එක මතක තබා ගන්න. කරුණාවෙන්ම මතක් කරනවා භාවනා කියලා මොනවා හරි දෙයක් කරන්නේ නැතුව ඇත්තටම ඔයගොල්ලන්ට පෙනෙනවානේ හැමෝම කාලගත සතිය වඩන්ඩ අප්‍රමාදීව හිතෙන් කමතහන අරගන්ඩ යන එන හැම වෙලාවකම අමතක වෙනව මතක ගොඩාක් ගැඹුරු දේපා. එහෙම කන්නකොට කන්නකොට ඔය ටික මොනතර දක්වා කළ යුතුද ඕගොල්ලෝ? අත්ති කායත්ව පනස සතිපච්චු පට්ටිතා හෝති. සත්‍ය පුද්ගලයෙක් නෝ කය පමණ කැත්ති යන සී හොඳින් එළඹ සිටින තැන දක්වා. අපි දැක්කනේ මේ රූපායතනයේ ඇත්ත සත්ත පුද්ගල අරමම් බිට්ටි අඩපු චිත්‍රකට උපමා කරලා පෙන්න්නේ චිත්‍රය තුළ අපිට චිත්‍රයක් නමුත් අපිට දැනෙන්නේ මනුස්සයෙක් කියලා. එහෙනම් මනුස්සය කියන එක අපේ මනස තියෙන ප්‍රපංච කෙලෙසි සත්ත පුද්ගල නොවන චිත්‍රයක් කියන තැන මත්තවට පෙනෙනකම් එක කරන්න. එදාට බුදුහාමුදුරු රූපය ගැන කියපු ටිකෙන් එහාට වැඩියමක් ඕගොල්ලන්ට පෙනෙන්නේ. ඕගොල්ලෝ එදාට ඇහැට පෙනෙන රූපයක ඇත්ත මෙන්න මේකයි කියලා කියන්නේ බුදුහාමුදුරුව නෙමෙයි ඕගොල්ලෝ. ඕගොල්ලන්ටම පෙනෙන නිසා ඒකයි සත්‍ය කියලා කියන්නේ. කවදාවත් වෙනස් වෙන ඕගොල්ලෝ ගන්න අත දාන්නේ නැහැ මේ පෙනෙන දේ. අල්ලන්න බෑ කියලා දන්න නිසා. ඒ වගේ තැනකට ආවහම ගිරල් දරුවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් එක්ක තියෙන ගැලීමේ කල්ලම ඔයිට කලින් ඉවර වෙනවා. හැමදාම අමාරු නෑ, හැමදාම මේ මත්තමම විහිස නෑ. එක පොඩි තැනක් විතර හිතට හුරු කරගන්නකම් විහිස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මජ්ක්‍ධිමනිකා ගෝපාල සූත්‍රයේ තියෙනවා කරුණු 12. එක එකක් පෙන්නනවා පානය නොදන්නවා නම් කියලා. යම් කිසි කෙනෙක් සුඛ සහගත කායගත සතිය නොදන්නේ නම් එයා මේ ශාසනයේ පානය දන්නේ නැහැ. සුඛ සහගත කායගත සතිය වඩලා නැත්තම් මේ ශාසනයේ මිහිරි බව එයා දන්නේ නැහැ කියනවා. ඔක්කොම කියන්නේ මිහිරි මිහිරි කියලා නෙවෙයි. මේ ටීක නම් සීගල ඔන්න මන්ට ඒකක් දෙනවා කියලා කිව්වේ. මේ ටීක නම් හරි මෙහිරි තේ හරි මෙහිරි කියලා අපි කවුරුත් කියයි නොබි. කෙනෙක් බීලා මෙහිරි බව දැනුවොත් කෙනෙක් නොබි මෙහිරි කිව්වේ දෙන්නගෙන් කවුද ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා කියන්නේ බීලා. ඒ වගේ මන්ද පීල මෙගම්බික් කරේ බ්‍රහ්මචර්යම් මහණෙනි මේ බ්‍රහ්මචර්යම් මෙහිරි පැනක් වගේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මේ ශාසනය හරීම මෙහිදී ධම්ම රසේ තරම් රසයක් නෑ, විමුක්ති රසේ තරම් රසයක් නෑ කියලා අපි කිව්වට කවුරු පානය කළ නෑ. බුදුහාමුදුරු දේශනා කරන මොහොතකට හරි කෙනෙක් සැප සහගත කායගත සති වැඩුව නම් එයා මේ ශාසනය පානය කළ තියි. හැමදාම කසාය වෙන වගේ වෙන්නේ නෑ. එතකොට ඔන්න ඔය ටික කළොත් ඔගලන්ට නොබෝ කලක් යන්න ඉස්සෙල්ලා අත්ත නොහැරම කෙනෙකුට කළොත් සිතේ දරතකම විහෙස පසුත වෙනකම සල්ව මට්ටමේ කෙලෙස් ටික දිරිලා විහෙස දිරියෙන්ද සතියක් කටයන් නැති වෙයි. ඊට පස්සේ අත නොහැරම එක කරනවා නම් නොවේ කලකින්ම කාම මට්ටමේ ආශ්‍රයෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. කාම මට්ටමේ කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මනස මිදෙනවා කියන රීති පවතින ධම්ම සංගණේ පින්නකු මට්ටමට අපේ ජීවිතය විල නතර වෙයි. ඒමත්ව පෙනෙනකුට ආධ්‍යාත්මික තත්ත්වෙන් හිත හොඳට වැඩිලා විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුකම් පතම ජානං උපසම්පජ්ජී වේදත. හොඳට බලන්න මේ වර්ධව ගන්නක මම දන්නේ අපි ගොඩක් දෙනෙක් එක්සිනික කතා කරනවා. නමුත් මේ ප්‍රථම ධ්‍යානයේ ආහාරය ධ්‍යානය මේ ප්‍රථම ධ්‍යාන ටිකත් මාර්යාදී නොදක්මට ගියා. ඇස අන්ධ කළා යන කන්නට යනවා. හොඳට මේ පදගතාර්ථයෙන් දේව බලන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පතම ඥානං උපසම්පද්ද විහෙරති. කාමයෙන් වෙන්වීම අකුසලයෙන් වෙන්වීම නිසා වෙන්වීමෙන් උපන්නා වෙන්වීමෙන් හටගත්තා වූ විවේකයෙන් එතකොට කාමේ නැති කළා අකුසලේ නැති කිරීම නිසා ඇතිවෙන විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සැපයක් තියෙන්නේ. එයාට මේ ප්‍රීතිය සැපේ මොකෙන්ද? විවේකයෙන්. මොකෙන්ද? කාමයන්ගෙන් අකුසලයන් කෙලෙසුන්ගේ මනස නිදීන තමන් කෙරෙහිලා දකින ඒ කෙලෙසුන්ගේ නිදීම නිසා ඇති වෙන ප්‍රීතියක් සැපයක් මේ තියෙන්නේ. කාම කිව්වේ ඔබලියන්ට මේ පෙනෙන රූප ටික සත්‍ය පුද්ගලය කියලා පෙනෙන මත්තම කියන්නේ කාමයි. ඔය මත්ත පෙනෙනවා නම් කාමයන්ගෙන් වෙන්නේ කියන්නේ කියන්නේ අකුසලයේ කියලා කිව්වේ මොකේද? කාමච්ඡන්ද ව්‍යාපාද තින්න මුද්ද ඉද්දති කුකුටි චිකිච්ඡා කියන නීවරණ ධර්ම පහට. කාමයන් විමුක්ති වෙන වෙලාවයි කියන ධර්මයේ විවල් දිරවයි දීපල වස්තුව පෙනෙන්නේ නැහැ. ඊවාරම්භය ඇති කිලිසු වස්තු කාම ක්ලේශ කාම කියන දෙකෙන්ම මිදීම නිසා හටගත්තා වූ විවේකයෙන් උපන් ප්‍රීති සැපයක් කියලා එන්නේ කියන්නේ මේ ධ්‍යානය. හිතනවාද නැගිට්ටට පස්සේ ධ්‍යානය බිඳෙනවා ආපහු ලෞකික දෙනා උගුල කාම භෝගී වෙයි කියලා? එහෙම නම් ඉතින් ඒ අනාගාමී ඵලයක් ඉවර. ඒ කාමයෙන් මිදිලානේ. නමුත් එහෙම එකක් නෙවෙයි. අනික ධ්‍යාන කියන එක එහෙම පදංග ධ්‍යාන නැතුව නෙවෙයි තියෙනවා. නමුත් ධ්‍යාන සමාපත්තිය කියන්නේ පැමිණ වාසය කරනවා. ධ්‍යාන සමාපත්තියකට සමවදිනවා නම් එයා සමාපත්තිය නැගිට කියලා ධ්‍යාන සංඥාව දෙන්නේ නැහැ. ඔබ යහල ඇති දීගත්තරම වහන්සේ වගේ අය අජාසත්ත්‍ය කුමාරයා රවට්ටගත්තේ කොහොමද? නයි පටලගෙන නොයේ විදි රේෂ නිරූපණයක් කළා කියලා නේද? අජාසත්ත්‍ය කුමාරයා රවට්ටගත්තේ ඒ කියන්නේ චතුත්ව ධ්‍යාන පාදකය අභිඥාව උපදවාගෙන ඒ අභිඥාවන්ගෙන් අභිඥා පාණ්ඩ පුලියන්ද ධ්‍යාන පිරියම නෑ. එහෙම නැගිට්ට කියලා ධ්‍යාන පිරියෙන්නේ නෑ. ඉතින් මේ මම මතක් කළේ කායගත සති වඩන ඒ මට්ටමට යනකොට ඕගොල්ලන්ගේ මනස උපදිනවා මේ වගේ මට්ටමක්. ඒකයි එයා කාමෙන් මිදිලා දැන් රූපාවචර ධ්‍යානයේ මට්ටම තියෙන්නේ. එතකොට වෙන දෙයක් තියෙනවා. මොකද්ද? රූපේ පිරිසිඳ දකින්නවා කියනකොට එයා රූපේ නෑ, රූපේ තුල එයා නෑ. එයා තමන්ව දකින්නේ නාම ධර්ම ටිකේ. අද අපි රූපේ තුල තමන්ව දකින හින්දා මේ මම වගේ දෙන්නේ. මම කියන හැඟීම මේ රූපෙන් අහකට ගියේ නාම ධර්මෙක පිටේ රූපේ පුත්තක් වෙනවා. එතකොට තියෙන්නේ මොකද්ද කියලා දන්නවද? එන්නේ නාම ධර්ම ටික ප්‍රකට වෙනවා. නාම ධර්ම ටික ප්‍රකට වෙනකොට රූපේ මත හැරෙනවා. ඒ කියන්නේ ස්පර්ශය නිසා උපදින ධර්මයන්ට සිහි නොනෙනවා. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකී පවතින ඇත්තක් තිබුණා. නාම ධර්ම කියලා කොටසක් තියෙයි. ඒ නාම ධර්මන්ගේ සැබෑම ස්වභාවයක් තියෙයි. අභිධර්මය කියලා කියන්නේ ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය පෙන්වලා තියෙන ටිකට. දුක පිරිසිඳ දකිනවා නම් දැක්ක යුත්තක් නම් පංච ප්‍රධානස්කන්ධය පිරිසිඳ දත්ත යුත්තක්. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය පිරිසිඳ දත්ත යුත්තක්. එහෙනම් මේ ස්කන්ධයන්ගේ සත්‍ය ස්වභාවයක් ඉස්සෙල් දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. සත්‍ය ඥානෙ තිබුණොත් තමයි වේදනාවේ සත්‍ය ඥානෙ, සංඥාව සංකාර විඥානෙ කියන මේ ධර්මයන්ගේ සත්‍ය ඥානෙ ඉස්සෙල් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. තිබුණොත් තමයි මේ ඇත්ත පිරිසිඳ දකින තැනට කළ යුතු යමක් කියන තැනකට හම්බෙන්නේ. පිරිසිඳ දැක්කීම කළා ඉවරයි කියන තැනක් එන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය තමයි අභිධර්මයෙන් පෙන්වන්නේ. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඛණ්ඩ විභංගයේ ඛණ්ඩ මොකද මම එහෙම මතක් කළේ, රූප ඛණ්ඩයේ විස්තර විසින් හොඳට දකින්න ධම්ම සංගණේ නාම ධර්ම ටික විස්තර කරන්නේ බොහෝසෙයින්. නාම ධර්ම ටික දකින්නේ විභංග ප්‍රකරණේ. විභංග ප්‍රකරණේ ඛණ්ඩ විභංගයෙන් විස්තර කරන්නේ. විභංග ප්‍රකරණේ රූපේ බොහෝසෙයින් ධම්ම සංගණයෙන් කළ නිසා විස්තර කරන විභංග ප්‍රකරණේ නාම ධර්මේ බොහෝසෙයින් ධම්ම සංගණයෙන් නොකළ නිසා. ඒ නිසා නාම ධර්මයන්ගේ තියෙන සත්‍ය ස්වභාවය පෙන්නනවා. එක වේදනාව කියන ධර්මතාවගේ පරියාය 1950කට බෙදලා 1950 ආකාරයකට ප්‍රභේදව ඔයගොල්ලෝ ඔක්කොම ඉගෙන ගන්න කියන එක නෙවෙයි කියන්නේ. නමුත් වේදනාව කියන්නේ මොකක්ද කියන එක කෙනෙකුට දැනගන්න දෙන්නම්. වේදනාව මේ සැබෑම ස්වභාවය කියන එක පෙන්නනවා. සංඥාව කියන්නේ මොකද්ද? සංකාරය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? ඒවා තියෙන අර්ථ ගන්න පුළුවන් තේරුම කෙනෙක් අපිට අවශ්‍යයි. නමුත් ඒ පෙන්නන සැබෑම ස්වභාවය සත්‍ය ස්වභාවය. ඊට පස්සේ හම්බ වෙනවා ඒක පිළිසඳ දකින්න. ඒ පෙන්නන ඇත්ත තැන්ට මනස ගන්න ඕනේ අපි කියන තැන්ට. ඒ ඇත්ත දකිනකොට අපිට තේරෙනවා ඒ වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර ගැන, විඥානය ගැන අද අපි දන්නා වූ ටික තිබෙස් කියලා. එහෙනම් ඒ වේදනාව, සංඥා, සංකාර, විඥානය ගැන අපි දන්නා වූ ටික තමයි අද දුර වෙන්න තියෙන්නේ. සමුදය කියලා හම්බෙන්නේ. ඒ සමුදය කියනක දුර වෙනාමයි නාම ධර්ම නිසා හටගත්ත දුකක් තියෙනනම් ඒ දුකේ නිරෝධ සාක්ෂාත් වෙන්නේ. මාර්ගය කියන්නේ මොකද්ද? ඒ නාම ධර්ම ටිකේ අභිධර්මයෙන් පෙන්වන විදිහ සැබෑම ස්වභාවයට හිත තබලා සමුදය දුරු කළ නිරේදේ සාක්ෂාත් කරන විදිහට කරන්න. ඒ කරන්න යන ගමනේ ප්‍රාථමික මට්ටම තමයි වේදන පස්සනාවෙන් ඕගොල්ලන්ට වේදනාව ගැන හොඳ වේදනාවේ ඇත්ත දකින තැනට යන්න එකගෙන යනවා. චිත්තන පස්සනාවෙන් සිත කියලා යමක් තියෙනම් අභිධර්මයෙන් සැබෑම ස්වභාවයට පෙන්වපී සිටේ. සැබෑම ස්වභාවයට මනස අරගෙන යනවා ඕගොල්ලන්ව චිත්තන පස්සනාවෙන්. සංඥා සංකාර දෙකේ සැබෑම ස්වභාවය අභිධර්මයෙන් පෙන්වනවා නම් ධම්මාන පස්සනාවෙන් සංඥා සංකාර දෙකේ සැබෑම ස්වභාවයට අරගෙන යනවා ඕගොල්ලන්ව. ගැඹුර නැහැ. කායගත සතිය වඩනකොට ඒ පරියායමයි තියෙන්නේ මෙතෙන්ට එන්න. මේකත් නැතිවම තේරෙයි. ඊට පස්සේ සතිපට්ඨානේ වඩලා
ඉවර වෙනකොට ඔයගලන්ට පංච උපාදාන ස්කන්ධ දුක පිළිසිඳ දැකලා ඒකේ සම්මුතිය දුරියලා නිරෝධ සාක්ෂාත් වෙලා මග වැඩිල ඉවරයි කියන තැනකට එනවා. ඒ මට්ටමට එනකොට ඇත්තටම ඔයගලන්ට විදර්ශනා කරන්නවත් රැවටෙනවා තියා නුවණක් වෙදන්න නුවණක් වෙදෙනවා තියා රැවටෙන්න ප්‍රීති කියන එක කම්බ වෙන්නේ ස්පර්ශය නිසා වේදනා සංඥාවමයි හටගන්නේ. ඒ වේදනා සංඥාවමයි අපි දැනගන්නේ කියන තැනකට එනවා. ඇත්තම ඇත්ත මම කියන එකට නම් ඔබේ පිළිගන්නේ එකක් නැහැ. නම් ඇත්තම ඇත්ත අපිට පිළි නැත්තම පවති නැත්ත කිසිම කලක අපිට රූප හම්බ නොවිච්ච බව අපිට කිය සිතට හිත රූපයක් එක්ක ගැටුනේ නැති බව රූප හිතේ නොගැටුණු බව තමයි ඇත්ත. ඒක මම නෙමෙයි කියන්නේ ධර්මයමයි. සම්බන් රූපං හැම රූපයක්ම චිත්ත විසංසත්තයි චිත්ත විකෝමත්තයි. රූප ගන්න කරන්න කියලා කියන්නේ මේ නිසයි. චිත්ත විසංසත්තයි කියලා කියන්නේ හිතේ යෙදෙන්නේ නැහැ. හිතහා වෙන්ව තියෙන්නේ. චිත්ත විකෝමත්තයි හිතහා වෙන්ව තියෙන්නේ. චිත්ත විසංසත්තයි හිතේ ගැටෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ. රූපේ ගැටෙන්නේ ඇහි ඇහ ගැටෙන්නේ රූපේ. ඒ දෙන නිසා හිතේ ඊට අනුගතව උපදින කොට ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් උපදින ධර්මය තමයි අපි මනෝවිඥාණයෙන් දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි මේ ජීවත් වෙන සංඥාවකින් ඔගලන්ට ආයතන හය හරහා කුමන හෝ සංඥාවක් නැති වෙනවා. ඔගලන්ටගෙන විසඤ්ඤය කියලා විසඤ්ඤය වෙලා එතකොට මොකෝ දන්නේ නමුත් කුමර හෝ සංඥාවකින් ජීවත් වෙනවා නම් ඒ සංඥය සංඥාවක් ඇතු වෙන්නේ. දින මතක් කරේ ඒක හැබැයි අයිති ඒක ඇත්ත අද අපිට නෙමෙයි අර කායගත හොති වරල රූපය ඇත්තට ආපු කෙනාටයි. එදාට මේ ස්පර්ශ නිසා සංඥාවක් උපදින්නේ කියනක හොඳට ප්‍රකට වෙයි. මේ ආයතන ටික පරිහරණය කරද්දී එයා ඇහැ රූපයෙන් මිදිලා කන ශබ්දයෙන් මිදිලා නාසය ගන්ධයෙන් මිදිලා දිව රසයෙන් මිදිලා කය පුට්ටබ්බයෙන් මිදිලා ඉන්නේ. කාමයෙන් මිදුන රූපෙට හිත තබල නාමයට හිත තබල රූපෙනුත් මිදුනා. ස්පර්ශය නිසා එන දන්නව මේ හැම සංඥාවක්ම ස්පර්ශ නිසා හටගන්න ධර්මයේ පරිහරණය කරන්න කියලා නුවණයි. ස්පර්ශ නිරුද්ධ නොකොට මේ ධර්මයේ නිරුද්ධයි කියන එකද නුවණයි. නිවනට හිත තබලා මේ නාම ධර්ම ටිකෙන් දෙයා මිදිලා අන්තිමට උත්තරයක් එනවා. ස්පර්ශ නිසා හටගන්න ස්පර්ශ නිරුද්ධ නිරුද්ධයි කියන නුවණ තුල විතරයි ජීවත් වෙන්නේ. ඒ දන්නව නුවණක් තියෙනවනම් ඒකද පටිච්චසම්පන්නයි කියලා නුවණයි. තමන්ව දකින්නේ මේ නාම රූප දෙකෙන් එකකව තමන්ව දකින්නේ. ඇහැ රූපයයි කියන දෙකේවත් ඒ නිසා උපදින ස්පර්ශම් උපදින වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකේවත් මේ නාම රූප දෙකෙන් එකකව තමන් දකින්නේ තමන් නෑ. එහෙම වුණාම පෙනෙන්නේ අනුන්ගේ වගේ. අතරමා කියන එක වෙන්නේ ඉබේමයි. ඔන්න ඔතෙන්ට ඇදිරිය මේ නාම රූප දෙකේ නොයලි නොබැදි නාම රූප දෙකෙන් මිදිලා කිසිදු නෑදේකමක් නැතුව ජීවත් වෙනවා. එයාට ලෝක නෑ මේ නාම රූප දෙකේ ධර්මතාවයක් ස්කන්ධ පරිහරණයක්. ඔතෙන්ට සූප විශේෂ නිබ්බානක ස්කන්ධ ඉතිරිය සහිතව අධිරාමර වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාසයෙන්ගේ මනස මිදිලා
හටගත් ධර්මයෙන් නිරෝධය බලන්න පුළුවන් කලින් කලට එයාට පුළුවන් කිසිම අරමුණක් නැති නිවන අරමුණු කරන්න. නිවන අරමුණු කරනවා කියලා තමන් නිරෝධ සංඥාවකු අරමුණු කළේ කියන්නත් නොවන යාපව. ඔකට කියන නිරෝධ සංඥාවෙන් ජීවත් වෙනවා. නිරෝධ සංඥාවෙන් ජීවත් වෙන කෙනා මෙලොව තමන් ඉන්නවා කියන අදහසකුත් නැහැ, පරලොව ඉන්නවා කියන අදහසකුත් නැහැ, මෙලොව මෙලොව පරලොව දෙකේ ඉන්නවා කියන අදහසකුත් නැහැ, මෙලොව පරලොව දෙයතර අතර ඉන්නේ කියන අදහසකුත් නැහැ. නිරෝධ සංඥාව තමන්ට කැමති නම්, තමන්ට අවශ්‍ය නම් නාන සංඥාව වේදනා සංඥාව මෙනෙහි නොකොට එක්ම වේදනා සංඥාවන්ගේ නිරෝධය බලලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධ නැහැකි. එතකොට සංඥාවම නිරුද්ධයි. මුලින් මතක් කළේ නිරෝධ සංඥාව. දෙවෙනිට කිව්වේ සංඥා නිරෝධය. එතකොට මෙන්න මේ වගේ ධර්මතාවදී කුයි මේ ශාසනය පෙන්වන්නේ කියන එක මතක් කරනවා. මම දන්නේ ලෝකෙ බොහෝ දෙනෙක් මගේ වචනේ අද දවසේ අදහන්නේ නැති බවයි ඇත්ත. කියන්නේ ටික දෙනෙක් පිළිගන්නේ. නමුත් කවදාම හරි දවසක සසර අපි හැම කෙනෙක්ම විසඳෙන්නේ මේ වගේ තැනකින් විනා වෙන තැනකින් නෙවෙයි. ඒක ඕගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ බොහෝ තින් බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ පරිශීලනය කළ පිටකයේ පරිශීලනය කළ කවුරු මොන විදිහට කිව්වත් මම හැම තැනකින්ම පය ගහලා එකම දෙයක් මේ නැවත නැවත කියන්නේ ඒ නිසයි. වෙන තැනක් නැහැ අපිට නිවන් දකිනවා කියන්නේ. නිවන කියලා වෙන එකක් නෙමෙයි, සත්‍ය අවබෝධය. එදාට එයා මේ අන්තවල එකකවත් නැහැ. පටිච්චසමුප්පන්න බව දන්නවා. පත්ති තුළවත් පත්ති සමුපන්න දී තුළව තමන්ව දකින්නේ. ඒකද නුවණක්. ඒ බව දන්නා කමද නුවණක්. ඒකද තමන්ගෙනම. ඒකද පටිච්චසමුප්පන්නයි. උන්වහන්සේගේ තැනක් තියෙනවා කියන එක නිවන කියන්නේ මෙහෙම ධර්මතාවයක්, මෙන්න මේ වගේ පණිවිඩයක පුත්‍රයන් වහන්සේ ලෝකෙ තිබී කියන එක මතක් කරනවා. ඉතින් අඳපු කඳුළු බලාගෙන ගිය රිදුරය මහසාගරයට උපමා කළ බුදුහාමුදුරු තින්නේ මේ නොදිනුවත්කම පොඩි නෑ, මේ අවිද්‍යාව සුළුපට නෑ. දවසක් මහ විශාල ප්‍රපාතයක් දැකලා භික්ෂු වහන්සේ නමක් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ප්‍රපාතය මහා ඉතාමත් නිබඳු ප්‍රපාතය තව තියෙනවද දන්නේ? භාගතුන් වහන්සේ ඒ තරම්ම භයානකයි, ඒ තරම් ඉතාමත් මහාන, ඔයිට වඩා භයානක මහත් වූ ප්‍රපාතයක් තියෙන්නේ. ස්වාමීනි භාගතුන් වහන්සේ මොකද්ද? මහානි අවිද්‍යාව ඊට වඩා භයානක ප්‍රපාතය. අවිද්‍යාව නැමැති ප්‍රපාතයට වැටුණු කෙනා ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ, දුක් දෝමස උපායාස කියන ධර්මයන් මත පතිත වෙනවා, වැටෙනවා. ඒ නිසා අවිද්‍යාව නැමැති ප්‍රපාතයේ තරම් ප්‍රපාතයක් තිබෙන්නේ. මහා අන්ධකාරයක් දැකලා භික්ෂුන් වහන්සේ නමක් අහන භාග්‍යතුනාත, මේ අන්ධකාරය නම් එසේ නිසි අන්ධකාරයක් නෙවෙයි, මහ පුදුමාකාර අන්ධකාරයක් නේ. අන්ධකාර අතරනුත් මෙහෙම අන්ධකාරයක්, මේ වගේ අන්ධකාර තව තියෙනවද දන්නේ? මහන තියෙනවා. අවිද්‍යාව කියන කෝවිත වඩා විශාල අන්ධකාරයක් කියලා බුදුහාමුදුරු පෙන්වනවා. මේ ස්වභාවිකව පවතින නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කම නිසා මනසින් හදාගත්ත කෙලෙස් ටිකක් තුළ ඇති කරගත්ත නෑදෑකම් ටිකක් සංවේදන කියන බැඳුම්. සංවේදන කොහෙද තියෙන්නේ? මනසේ සංවේදන ධර්ම මනෝ විඥානේ නම්. එහෙනම් අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා දුව පුතා එක්ක තියෙන සංවේදන බැඳුම් කොහේද? හිත මාධ්‍යයේද? මනස පිළිබඳ වූවා. හොඳට තේරුම් ගන්න අපි රූපෙක අල්ලගෙන දැඟලුවට මේක මානසික ඇති ධර්මතාවයක් කියන එක. අද මම මගේ දරුවට මෙච්චර ආදරේ වුණේ මේ මගේ දරුවා හින්දාම මම දරුවගේ අම්මා හින්දාම නෙවෙයි. කීයේ හැටි. తత్ర తత్ర అభినందనే ఏ ఏ తన సత్తుటి వేన సత్తుటిని అలినకమ్మ గీ జీవితి దరువే కితియనం ఇరు దరువట సమహైట మేట తోడ అలిండది ససర హిటియ ఆలే ఉపన్న ఈ హంబెన దరువ మే విదిహిట మొగులంట దరువవి హొందక దకింద మే హితి గతి హేటి ఏగన కల కిరెంద බුදුහාමුදුරු දේශනා කරන මහණෙන කාමේ බය වෙන මොකක්වත් නෙමෙයි කියනවා. කාමනීය බව කියන මානසික කැමති මේ තරම් කැමති කරවන ගතියයි කියනවා. ඒක තේරුම් ගන්න. නමුත් අපිට හිතෙන්නේ මගේ දරුවනේ, මගේ දරුවා ගාලේ යන්නේ කොහොමද, මගේ දරුවටනේ මෙහෙම වෙන්නේ කියන තැනකින්. ඕගොල්ලෝ අද මගේ දරුවනේ කියන මේ දැඩිකම අඩු කරගන්න උත්සාහවත් නෙවෙයි තහවුරු කරනවා නම් ඊගාවට හම්බෙන්නේ විකල් ජීවිත හම්බෙන දරුවටත් ඔය මම ඔක මෙන්න කිදක මතක තබා ගන්න. අද මෙහෙම තෙමදිත් ඔයගොල්ලෝ මේක ටිකක් හරි අඩු වෙනොත් ඊගාවට හම්බෙන දරුවට ටිකක් අඩු එතනදිත් ඔයගොල්ලෝ ටිකක් කර බුද්ධිමත් වෙන ඕකට පාරමිතා පුරනවා කියලා කිව්වේ. නමුත් මේ ඔහොම දරුවෝ හද හද අඩු කර කර යන්න මේ සාසකේ හම්බෙච්ච කපලේ එක දරුවෙක් හම්බෙච්ච තැනක තියෙන මේ රළු කෙලෙසේ ධර්මෙන් ගෙවා ගන්න පුළුවන්. මම ඔකට කියන්නේ අවුරුදු ගානක් අපි ඉන්නේ ගේ රටා කඩදාසි කුණු රොබිදාය හැදීර ජරාවල තිබුණොත් ඔක සිද්ධ පවිත්‍ර කරලා අතු කාලා පුච්චන රොබු ටික දාන්න තවුරුද්දක් යන්නේ අපිට. සමහරවිට අවුරුද්ද පුරාවට හැදීච්ච මෙදුලි සුද්ධ කරන්න පැයක් යයි අපිට. ඒවගේ කල්පාන්තර ගානකින් අපිට සිදු වෙච්ච අපේ මනස දෙඳින් මුලින් පිරිච්ච අපේ දෙඳුම ඒ අපිරිසිදුකම අයින් කළ පිරිසිදු කරගන්න ඒ දෙඳුම අයින් කළා බන්ධන රහිත මනසකින් ජීවිතෙන තැන්ට ගන්න බොහොම කෙටි කාලෙකින් පුළුවන් වෙයි. අර සෝනාවේ කසියව විසිබස් ගෙහෙල්ලත් උත්සාහවත් වුණා නම් අනේ මේ තරම් වයසට නොගිය අපිට ඒක දැරිද පුළුවන්. හැබැයි උවමනාව යෝනේ එක දෙයක් මතක තබා ගන්න. උපදින හැම ජීවිතයකම මේ මට්ටම ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් සතර දුකයි නොකිය යුතුයි. ඕගොල්ලන්ගේ මේ ධනයවත් දෙවල් සතරපයට නතුරුතු ආවරණය කළ ඕගොල්ලන් රකින්නේ. හොඳට මතක තබා ගන්න මුල් පොළොවටම අධිපති චක්‍රවර්ති රජගුණ විලා හිටපු ආරවල් තීරණනම් අද මේ වස්තුන් ගැන කවර කතාද කියන කාරණාව තේරුම් අරගෙන අදාදම මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ජීවිතයට සේවනක් ලබා ගන්න උත්සාහවත් වෙන්න කියන එක හැම දිනාටම මතක් කරනවා. ඉතින් මේ සඳහා මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා කියනවා. මොනවාරි දහම් කරුණු ප්‍රශ්න තියෙනවද? මේ දේශනාව අවසන් කරන්නත් පින් අනුමෝදන් කරන්නත් තියෙයි. ප්‍රතිසන්ධි මට්ටම විතරයි. ඒ දෙක නිසා ආයතන හැදෙනවා. ආයතන හැදෙනවා. ඒ ආයතන ඉස්සරහට එන අරමුණු ඇත්ත නොදන්නාකම නිසා වර්තමාන අවිද්‍යා සංකාරයෙන් තමයි එකට මේ පංච විඥානය උපදින්නේ. ඇත්තම සිද්ධිය ඒක මම දකින විදියට. හැබැයි ඒ මං අද දකින සිද්ධිය මේ වර්තමාන ක්‍රමේ කවුරුවත් නම් එකද වෙන්නේ නැති වෙයි. හැබැයි මම කියන්නේ නිකනුත් නෙමෙයි. පොය සාක්ෂි සහිතව අන්නා මූලික ස්කන්ධ ටික සහ අවිද්‍යා මූලික ස්කන්ධ ටිකේ වෙනසකද ලෝකෙට පෙන්වන්න කිව්වෝ කවුරුත් කියන්නේ. මම ඒ මං කියනක වැරදි කිව්වොත් මම එකම එක ප්‍රශ්නයයි අහන්නේ. අවිද්‍යා මූලික පංච ප්‍රධාන ස්කන්ධේ ඇති වෙන ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අවිද්‍යා මූලික සහ තණ්හා මූලික. අවිද්‍යා මූලිකව හටගන්න පංච උපාදාන ස්කන්ධේ මොකද්ද? තණ්හා මූලිකව හටගන්න ඒ මොකද්ද කියලා පෙන්වන්න කිව්වොත් එහෙම පෙන්වුවොත් මම උත්තරේ ඒ මං කියන උත්තරේ බොහෝම ලස්සනට නිවැරදි වෙනවා. හැබැයි එක දෙයක් මතක තබා ගන්න ඕනේ. චක්කු විඥානේ නැති වුණාට මේ ඇහැම කාරණාව කරගෙන අරමුණු දකිද්දී මනෝවිඥාන සම්බන්ධ වුණාට නම් කරනවා චක්කු සම්පස්සජා කියලා. එහෙම විකාරණව කරගන්නේ එහෙම විකාරණව කරගෙන ඒ නිසායි චක්කු සම්පස්සේ මුපන්න ලෝකමන්ගේ නාම ධර්ම ටික කියවන්නේ කියලා ඕගලන්ට. චක්කු සම්පස්සේ මුපන්න වේදනාව කාමවචරී රූපවචරී අරූපවචරී අපරියපන්නෝයි වේ කියලා තියෙනවා. චක්කු සම්පස්සේ උපන්න වේදනාව කිසි කෙනෙකුට කාමාවචර මට්ටමක් දෙනවා. කිසි කෙනෙකුට රූපාවචර මට්ටමක් හම්බ වෙනවා. මේ රූපාවචර මට්ටමක් හම්බ වෙනවා. කිසි කෙනෙකුට අරූපාවචර මට්ටමක් හම්බ වෙනවා. කිසි කෙනෙකුට ලෝකෝත්තර මට්ටමක් හම්බ වෙනවා. ලෝකෝත්තර භූමිය චක්කු විඥාන නැහැ. අරූපාවචර භූමිය චක්කු විඥාන නැහැ. හරිද? රූපාවචර භූමිය නම් චක්කු විඥානේ තී ඒද අපි දකින මට්ටමක නෙමෙයි දිවේස කියන මට්ටමක. එතකොට චක්කු සම්පස්සෙන් ගාන ජීව කාය සම්පස්සෙන් උපන් වේදනාව කාමාවචරී රූපාවචරී අරූපාවචරී අපරියතන් වූයේ අපරියතන්. ලෝකෝත්තර ගාන ජීව කාය එකක් නැහැ. ලෝකෝත්තර රූප නැහැ. අරූපාවචර රූප නැහැ. රූප නැතිකමට උන්නේ අරූපාවචර කිව්වේ. එතකොට මේ දේවල් හැම වෙලාවෙම මතක් කරන්නේ ප්‍රතිසන්ධි වශයෙන් හැම කෙනෙක්ම එක මට්ටමක ඉපදිලා කෙනෙක් කෙලෙස් මතේ කාමයේ පරිහරණය කරන ගොඩට කෙනෙක් කෙලෙස් මතේ රූපය පරිහරණය කරන ගොඩට කෙනෙක්කුද කෙලෙස් වල අධිරිකම් මතේ අරූප මට්ටම පරිහරණය කරන මට්ටමට ලෝකෙ ඇදිලා තියෙන කියන එකක් කියනවා. කෙනෙකුගේ නුවණ මත කෙලෙස් නැතිකම නිසා තුන් භූමි මට්ටමින් එකක්වත් ස්පර්ශ නොකර ජීවත් වෙන්න පුළුවන් කියන එකකුත් කියනවා. ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන ටික කාමවචරයි. ප්‍රතිසන්ධියෙන් ගන්න මට්ටම කාම භවතේ පෙදෙන්න පුළුවන්. ගන්න මට්ටමම කාම ලෝකේ වුණොත් අය මිදෙන්න බෑ කාටවත් කියන එකක් වෙනවා. එතකොට එයාට කාම ලෝකෙ ඉපදිලා ජීවත් වෙන්න වෙන්නේ කාම වෙනවා. මොකද ඒ පංච විඥානෙම කාමයි, රූපේ කාමයි වගේ. ඒකයි ධ්‍යානලාභීත් යම් කිසි වෙලාවකදී මේ පංච විඥානේ උපන්න දෙහනේ පිරිනව. ඉන්ද්‍රියේ මෙහෙවල බැලුවේ ධ්‍යානලාභී කෙනෙක් ඉන්ද්‍රිය මෙහෙවල බැලුවේ ධ්‍යානේ බිඳිනවමයි. ඕගොල්ලෝ අහලදී උදින් යන අයර සින්දු එහෙම අහලා ධ්‍යානේ බිඳින ගැටි කැටියම අවතිනවනේ නැද්ද? ඊට පස්සේ ඊගාවදී තමයි අද ලෝකේ අපි ඇත්තටම වැරදිලා කියලා, අර්ථය වැරදිලා කියලා මම කියන්නේ. අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා දෙකක් අහලා තියෙනවා නේද?
හරි.
මට දැන් කියන්න අවිද්‍යාව මුල් වෙලා හටගන්න ස්කන්ධ ටික මොනවද, තණ්හා මූලිකව හටගන්න ස්කන්ධ ටික මොකද්ද කියලා ඔය මම බෙදෙන දෙදීමට නෙමෙයි. අද ලෝකයේ ඔගොල්ලෝ දැනගත්ත දෙදීමට බෙදුව. අපි මෙහෙම කිව්වොත් දැන් අද අපි හිතාගෙන ඉන්නේ අද හැකන දිවනාසේ ශරීරය ඒ ටිකයි චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන මේ ඔක්කොම අවිද්‍යා කර්මෙන් හටගත්තා කියලානේ අපි දැන් දන්න විදිහට. ඔන්න එතකොට මේ චක්කු විඥාන සෝත විඥාන ඉඳලා මේ ආයතන ටික මේ ස්පර්ශ ටික මේ ටික ඔක්කොම ප්‍රතිසන්දී ඉඳලා මේ කිලස් ටික ඇරෙනකොට මේ ස්කන්ධ ටික ඔක්කොම අවිද්‍යා මූලික. හරිනේ. හරි. ඉතාලට හොඳේ දැන් තණ්හා මූලික කියලා දෙකින්නේ මොකද්ද අපි? මේ දේවල් ආරම්භය අද තණ්හාව ඇති කරගත්තොත් ඇති කරගෙන ආපහු අපි උපන්නොත් උපදිනවන මේක තණ්හා මූලිකයි කියලා නේද දකින්නේ? ඒ කියන්නේ අද තණ්හාවට හටගන්න ටික තණ්හා මූලිකයි කියලා. හරිද?
හරි.
එහෙනම් දෙන්න අපි මෙහෙම කිව්වොත් පෙර ජීවිතේ තණ්හා මූලිකයි කියලා අපි පෙන්වුවේ මේ ජීවිතේ කොයි පැත්තද? පෙර ජීවිතේ තණ්හාව ඇති වුණු අනාගතයේදී විඥානාම රූප බලයෙන් පස්ස වේදන පංච උපාදානස්කන්ධය ඇති වෙන තණ්හා මූලිකයි කියලා පෙන්වන්නේ. දැන් හටගත්තට පස්සේ ආයෙත් මේ පැත්තට මේ පැත්තට පෙන්වන්නේ අවිද්‍යා මූලිකයි කියලානේ. එතන ඉඳගෙන කියන තණ්හා මූලිකයි කියලා මේ පැත්තට පෙන්වන්නේ මෙතෙන්ට ආවම අවිද්‍යා මූලිකයි මේ පැත්ත පෙන්වන්නේ. අපි වෙනකම් මේ අරහිත මෙතන දීවනවා දෙයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් ඕගොල්ලෝ කියනවා තණ්හා මූලිකයි කියලා ඊගයි ජීවිතේ. ඒ කියන්නේ පෙර ජීවිතේ හටගත් අවිද්‍යාවට හටගත් මේ කෙලෙස් හටගත් ටික ඔන්න අවිද්‍යාවෙන් එතන අපි තණ්හා උපාදාන වුණොත් ආය අනාගත ජාති ජරා මරණ අනාගතයි. හරි. එතකොට ඒ ජාති ජරා මරණ තියෙන මොකද තණ්හා මූලිකයිනේ. දැන් අද අපි පෙන්නන ඒ පැත්තට අනාගත මොකද තණ්හා මූලික. දෙරි දෙල හරි උතන්න මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා මොකද පෙරවිත්‍ය සංකාරය දෙල ඇඟිල්ල දික් කරේද නැද්ද? එතකොට මේ අපි අර පොඩි ළමයිට තොක්ක කෙනලා අහක බලා ගන්න ඇති ඒ දෙයකට නෙමෙයි කරන්නේ විහිළුවක් නේ. අපිට තොක්ක යනන්නේ විහිළු දෙන්න නෙමෙයිද කියලා බලන්න පොට්ට මෙතෙන් ගන්න තියෙනවා තණ්හා මූලිකයි කියලා එහාට ගිහිල්ලා එතෙන්ට ගියම දෙන්නේ නෑ අවිද්‍යාව මූලිකයි කියලා. මම මේ තොක්ක යන්නේ අරේ කියනවා පොඩ්ඩක් කරන්නේ නේද අපි හිතුව ගමන් වීඩියෝට ආදරේට ඒක නෙමෙයිද ඉරෙන්ට කල්ලා තියෙන කෙනෙක් බලන්න. අද ඔගොල්ලෝ අවිද්‍යා සංකාර පෙරයි කියලා ඇඟිලි දික් කරනවමනේ. ඒ ජීවිතේ මේ අද ඔයගොල්ලන්ගේ මේ ජීවිතේ පෙන්වන කෙනෙක් අමතක කරන්න බෑ. තණ්හා මූලිකයි කියලා මේ පැත්ත ඔයගොල්ලන්ට පෙන්වලා තියෙන කෙනෙක් අමතක කරන්න බෑ. එහෙනම් ඇත්ත ඒක ඕකද? ඇත්තටම ගලන්නේ මේක පැහැදිලිවත් තේද කියලා පෙන්වන කොතනක පෙන්වලා තියෙනවද මෙන්න මේ ටිකයි තණ්හා මූලික මේ ටිකයි අවිද්‍යා මූලික කියලා වෙන් කරලා තියෙන්නේ. මෙතෙන්ද මෙහාට පෙන්වන හිත අනව මෙහාට පෙන්වනවා. අපිට හරියට මිරිඟුව දැකලා මේ පැත්තේ ඉඳගෙන මිරිඟුව තියෙන වතුර වගේ වතුර බඳ එහාට දුවනවා. දුවහම කියන්නේ නෑ නෑ නෑ. දැන් හිතකොටත් මිරිඟුව හිතකොටත් ජලය වගේ තේන්නේ. ආයෙ මෙහාට වතුරද මිරිඟුව එහාට දුවනවා මෙහාට දුවනවා වගේ පටිතරන්තයේදී එහාට දුවනවා මෙහාට දුවනවා මිසක අවබෝධයේ නිලහෝ කරගෙන තියෙද කියලා බලන්න. ඒක මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට පෙන්වන්න අවිද්‍යා මූලික ස්කන්ධ කියන්නේ ආයේ වක්‍ර වචන දෙකක් බෑ. මේ අවිද්‍යා මූලික ඒකට උදව් කරන මූලික කියන්නේ කියන්නේ මෙන්න මේ සීමාවේ තණ්හා මූලික කියන්නේ තේරෙන්නේ නැහැ. ඒ හින්දා මේ දෙකට කියන්නේ තණ්හා මූලිකයි පංච උපාදාන ස්කන්ධය කියලා. මෙන්න මේ ස්කන්ධ පංචකේ අවිද්‍යාවෙන් හටගෙන ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධය අවිද්‍යා මූලිකයි කියලා දෙන් කරලා පෙන්වන්නේ කියලා මම කියන්නේ. එතකොට ඒක සාධාරණයි. නමුත් එකම ටික පෙන්වන්න නම් අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා මේක සාධාරණ නැහැ, සාධාරණයි කියලා මම කියන්නේ. මම කියන එක තේරෙන්නවත් දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රතිසන්දි මට්ටමේ ඉඳලා බවපච්චය ජාති කියන තැන ප්‍රතිසන්දි කියන අර මම අභේතය කියන උපමාව ඒ ඔක්කොම වර්ධනය හරි අඳාටේ ඉඳලා නාම රූප වල ආයතන ටික හැදෙනවා ස්පර්ශයේ කියනකොට මම විඥාන දෙක සම්පස්තයක් තියෙන පස්සපච්චය වේදනා කියන සිද්ධාන්තයක් තියෙනවා ඒකම තැනක ඒකමත් ඒ ටිකක් තියෙනවා හරිද එතකොට සලායතන සලායතන පච්චය පස්සනේ ආයතන හය නිසාම එක් ස්පර්ශයක් තියෙනවා පස්සපච්චය වේදනා කියන සිද්ධාන්තයක් තියෙනවා ඒ නිසායි ආයතන හයෙම එකතුකල එකතැනකට ආපු හින්දායි මිදෙන දවසටත් ආයතන හයම එකට එකතු වෙන තරමට අවිල මිදෙන්න පුළුවන් ඒ නිසායි ප්‍රතිසන්දියට යනකොටත් යන්නේ ආයතන හයම එකට එකතු කරපු තැනකට ඇදිල්ල ඔතන ඇත්ත නිසා එතන ඇත්ත නොදන්නා කමය මුල් කාරණාව කරගෙන සංකාරයගේ බිදීන මතයි ආයතන හයට අපි බිදිලා ලෝකවල හදාගත්තේ හැදුනේ ලෝකයේ තුල ආයතන තියෙනවා එකෙක්ට කාම ලෝකයට ආයතන දෙකක් තියෙනවා ධාතු අතුලසක් තියෙනවා පංචපාදම ස්කන්ධයක් තියෙනවා හැබැයි මම මතක් කරන්න එක දෙයක් ස්කන්ධ ධාතු ආයතන ඔක්කොටම කාම ලෝකෙ තියෙනවා කියලා ගන්න එපා කාම ලෝකයට ස්කන්ධ ධාතු ආයතන ධාතු 18ක්ම ආයතන 19ක්ම පංච උපාදාන ස්කන්ධයක්ම තියෙනවා. නමුත් ස්කන්ධ ධාතු ආයතන ටිකේ කාමේ නැහැ. කාමයට කාම ලෝකෙට ස්කන්ධ ධාතු ආයතන තියෙයි. ස්කන්ධ ධාතු ආයතනට කාම නැහැ. ඒ නිසා ඒකමත්තේ කෙනෙකුට ස්කන්ධතිය ධාතුතිය ආයතන තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන රූප ගාව නැහැ අරූපයට ස්කන්ධ ධාතු ආයතන තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන අරූප නැහැ ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටික අතුරු කරගන්න මේක උත්තර වෙන්න පුළුවන් යමෙක් ඇති කරගන්න පුළුවන් ස්කන්ධ ධාතු ආයතන ටිකේ කාමයේ තිබුණා නම් ස්කන්ධ ධාතු ආයතන ටිකේ අසුර කරගෙන රූපවල මට්ටම කුපදේගෙන පුළුවන්ද කොට එක දෙයක් තේරුම් ගන්න මේ බුදුදහ අපි පරීක්ෂණය කරන ක්‍රමය වැරදි අතමාත්‍යම ඇත්තටම අපි ගවේෂණයට යන්නේ බාහිරින් ඒකම වැරද්ද නමුත් මේ පරීක්ෂණය කළ යුත්තේ ලෝකේ තමයි පැත්තෙන් මට රූපයක් හම්බ වෙනවා ඇත්ත රූපෙට මාවයි තිනේ රූපෙට තේරුම් ගන්න දෙන්න පුළුවන් ඒ කෙනෙක් කියලා තමයි ඒක රූප වේලක් තමයි ඒ රූපෙට තේරුම් ගන්න පුළුවන් මට රූපය කම්බ වෙනවා ඒ රූපෙ තේරුම් ගන්න ගන්න වෙනවා ඒ රූපෙ වේලක් තේරුම් ගන්න පුළුවන් ඒ ලෝකෙ තේරුම් ගන්න වෙන මටම වෙන්න පුළුවන් ඇත්තටම තියන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන සංකත ධාතු ධර්මතාවයක් තියෙන්නේ කෙනා කෙනාගේ කෙලෙස් මත එයාගේ කෙලෙස් මත්තමට එයාට නිෂ්කම්ම මෙච්චරක් ගත්තා හැකි ධාතු මෙච්චරක් ගත්තා හැකි ආයතන මෙච්චරක් ගත්තා හැකි වෙනද පොලක තියෙනම් පොල් දෙල් කියලා ගොඩක් ඔයාගේ අපේ සල්ලි කියලා තියෙන්නේ ඔයාගේ සල්ලි වලට දෙල් මෙච්චරක් ගත්තා හැකි පොල් මෙච්චරක් ගත්තා හැකි හරිද එයාගේ වක්කමට ගත්තේ අනිත් කෙනගේ වක්කමට එයගේ වක්කමට පොල් මෙච්චරේ දෙල් මෙච්චරේ කියලා ගන්න පුළුවන් අනිත් කෙනගේ වක්කමට ගත්ත හැකි ඒ වගේ සංකත ධාතු ස්කන්ධ ධාතු ආයතන තියෙනවා මගේ කෙලෙස් මත්තමට මට ස්කන්ධ 18ක් ධාතු 18ක් පංච උපාද ස්කන්ධයක් ගත්ත හැකි මේ වැඩිපුර ගත්ත තරමට අපි හිතාගන්න ගුණාවක් තියෙනවා අපි කොහොමද කියලා නෑ දුක ගුණාවක් තියෙනවා දුකෙන් කොහොමද අපි ගුණාවක් දී තියෙනකොට දුකෙමත් ගුණාවක් දී තියෙයි දුකෙන් ගුණාවක් තියෙනවා සංවේදී කියලා කියන කෙලෙස ඇති සංවේදී වෙනම ගන්ධ හම්බෙන්න ටිකයිනේ ඒ කියන්නේ ස්කන්ධ රූප බව මට්ටමේ හම්බෙන්නේ ධාතු නවයයි ආයතන හයයි ස්කන්ධේ පහයි. ඒකෙදී හොඳ රූප ගන්න බෑ. හොඳට අහු වෙන හපල කන්න පුළුවන් විදිහේ රූප අහු වෙන්නේ නෑ. ඒ පහක් තිබුණාද රූප ගලිය අඩු කරලා තියෙන්නේ. මුදලේ හැටියට එතන මාන්දේ දෙනවා. දැන් ටෙලිෆෝන් එකක් උනක් ගත්තොත් ඔයා 5000ක් එයාගේ වටිනාකමට වාර 24 දෙනුනේ ඒ නමමයි. ඔයාට 5000ක් දෙනවා ඒ නමතමනේ. නොකිය නම් නේ නොකිය ෆෝන් එකක් ගත්ත එක 24ක් ගත්ත එක 5000ක් ගත්ත එක. ඈ පොඩියත් ඒ දෙයි දෙක තෝරන. හැබැයි ඒකේ හැදිලා තියෙන්නේ මොනවද? කැලේ. ඒකේ මොහොත නැහැ. ඒ වගේ ස්කන්ධ පංචකයක් තියෙනවා. තිබුණාට අර රූපිකම් කුලිත කත්තේ හිටන හොඳ නැහැ. ඒ තරම් දුක් විඳින එක කියන්නේ ස්කන්ධයක විතර අඩු වෙනවා. ඊගාවට ඒ වගේ කෙරෙස් තව ටිකක් අඩු කියන සල්ලි තව ටිකක් අඩු. එතකොට ආරෝප බව. ඉලමත්ත මේ දිගන්න පුළුවන් කියේද? ආයතන දෙකයි. ධාතු දෙකයි. එතකොට ස්කන්ධ හතරයි. ධාතු දෙකද තුනද? දෙකයි නේ. දෙකයි. එකතරයි ගන්න පුළුවන්. හරිම දුප්පත්. ඒ කියන්නේ දුකෙන් දුප්පත් දුක අඩුයි. දුකෙන් පොහොසත් සල දුකෙන් දුප්පත් කියලා දෙකක් තියෙනවා. අපරියාපන්න කියනකොට පෙන්නනවා අසංකතං කන්දතෝ තපෙත්ත. අසංකති අරමුණු කරන ස්කන්ධ ස්කන්ධ වශයෙන් ගන්න එපා කියනවා. ලෝකෙදල පෙන්නන ස්කන්ධය යන ගණයට යන්නේ නැහැ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නොවන විදින ටික මේ නාම රූප දෙකෙන් මිදිලා යම් නිවනක් සාක්ෂාත් කරගෙන යම් ධර්මතාවයක තියලා ඒකෙදි තියෙනවා සතර ස්කන්ධයක් තියෙයි, ආයතන දෙකක් තියෙයි, ධාතු දෙකක් තියෙයි. අරූප යන මට්ටමයි. නමුත් අරූප ලෝකෙදී නාම රූප දෙකේ ගණයට යන්නේ නැහැ ප්‍රත්‍යාව නිසා. එතකොට තුන් භූමිය අනුව ගියේ නාම රූප දෙකෙන්ම මිදලා ඉන්නේ නැහැ. ඉතින් ඒකෙන් මතක් කළේ අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් තියෙනවා, ඒ ටිකේ අපි කාමයේ මවලගෙන ඉන්නේ. අපි කාම සංඥාවකින් කියන්නේ කාම බැඳීමකින් බැඳිලා ඉන්නේ කාම ලෝකේ කියලා. හොඳට මතක තබා ගන්න මේ ස්කන්ධ ධාතු ආයතනයන්ට කාමයේ කියන නම ලැබුණේ අපේ මනසේ තියෙන කාමයේ නිසා. යම් ස්කන්ධ ධාතු ආයතනයක් නිසා මගේ මනසේ කාම රාග සංයෝජනේ උපදවයි නම් උපන් කාම රාග සංයෝජනේ පවත්වයි නම් උපද්දල පවත්වන්නේ යම් ස්කන්ධ ධාතු ආයතනයක් උදව් වේවි නම් ඒ ස්කන්ධ ධාතු ආයතනය කාම යන නමින් නම් කරනවා. කරනවා කියන්නේ යකඩ කෑල්ලේ කතාව චුම්බක හතරකට මැදි කල්ල තිබ්බ යකඩ කෑල්ල. එතකොට කාන්දන් කෑලි හතරක් සමාන්තරව තියලා යකඩ කෑල්ලක් මැද තිබ්බොත් කාන්දන් කෑලි හතරේ බලෙන් යකඩ තියෙනවා. යකඩ එක කාන්දන් කෑල්ලකටවත් අයිති නැහැ. කාන්දන් කෑල්ල නැති යකඩ තියෙන්නේ නැහැ. ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැදෑයෝ ඉන්න ලෝකේ යකඩ කෑල්ලගේ දකින්ද ඒ යකඩ කෑල්ල වැටෙන්නේ නැතිවම සමාන්තරව තිබ්බ කාණ්ඩ කැලි හතර වගේ ආයතන හයට මැදි කළ තියෙන ලෝකේ ආයතන හයේ සමාන්තරතාවයේ මත රැඳිලා තියෙනවා ලෝකේ. නමුත් මේ ලෝකේ ආයතන හයෙන් එකකටවත් අයිති නෑ. ආයතන හයෙන් එකක්වත් නෙවෙයි. නමුත් ආයතන හය නැතුවත් නෙවෙයි. මේක හේතු කරගෙන ඉන්න පළයක් වෙයි තියෙනවා. අපි මුළු ජීවත් වෙන මුළු ලෝකෙම එහෙමයි. ඒක කාන්දම් කැලලක හෝ සමතුලිතතාවය බිඳිනව, සමබරතාවය බිඳිනව, සමානාත්මතාවය බිඳිනව තියෙන්නේ නෑ මේ යකඩ කෑල්ල. එක ආයතනයක ඇත්ත දකින්ද ගොඩක් එපා. එකම එක ආයතනයක ඇත්ත දකින්ද සමබරතාවය නැති වෙන කාමලයක තීවි කියන එක බලන්න. එකම කායතනයක ඇත්ත දැක්කොත් ඔබ ඇහැ රූපයේ දෙක විතර කැට දකින්ද? අතහරින මේ ලෝකෙන්. ඔන්නෙන් ඉවතේ බලන්න. තමන් අපි මම කියලා කියවොත් අපේ ජීවිතයේ දිවිය එක රූප බලමින් ඉන්නවා, එක සද්ධාහමින් ඉන්නවා, එක ගඳ සුවඳ ලැබෙමින් ඉන්නවා, එක රස විඳින්මින් ඉන්නවා, එක කයට ගැටෙන ස්පර්ශයක් ස්පර්ශ කරමින් ඉන්නවා, එක හිතට දැනෙන හිතින් යමක් හිතමින් හෝ දැනගෙනමින් ඉන්නවා නේද? ඔය ආයතන හයේ ක්‍රියාකාරීත්වයක් නේද තියෙන්නේ? ඉන්නව නම් මම කියලා කෙනෙක් ඔය ආයතන හයටම අයිති වෙන්නේ නේද? ඔය ආයතන හයෙන් පරිබාහිර කොහෙවත් ඉන්න පුළුවන්ද? බෑ. හොඳයි, දැන් බලන්න. රූප දකින්නේ මම, ශබ්ද අහන්නේ මම, ගඳ සුවඳ දැනගන්නේ මම, රස විඳින්නේ මම, ස්පර්ශ කයට ගන්න ස්පර්ශයෙන් දැනගන්නේ මම, හිතන්නේ මම, දන්නේ මම. ඉති කොහටද? ආයතන හයම ක්‍රියාත්මක කරන්නේ මම. අන්න යාවට තමයි අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ ඉන්නේ ඔක්කොම. එහෙන යාගේ වගේම දරුවා යාගේ, කන යාගේ වගේම ගෙදර යාගේ, නාසය යාගේ වගේම බඩු මුට්ටු යාගේ. මේ යාගේ තමයි මේ තමයි වැලි කෙලිය පටන් හිටපු මිත්‍රයා නන්දිරාගේ ලවකලාප සූත්‍රය කියලා කත්ති බුදුරජාණන්ගේ පෙන්නනවා. මහණෙනි, ජව ටික ගෝණියකට දාලා මිනිස්සු හය දිනේ මෝගත් හයකින් ඇවිල්ලා ගහනවා. මෝගත් හයක් පාරවල් කන යව මිටියේ හුද්දටම තලෙනවා. අතරමද තව හත්තෙන්නෙකුත් ඇවිල්ලා තලනවා. පාරවල් හයකින් තලුණු යව මිටි හත්තෙන්නෙක් නිසා දෙවිවින්ම තලෙනවා. නයන ඒ වගේ ස්පර්ශ ආයතන හය නිසා ලෝකය දුක් විඳිනවා. හත්වෙනි නන්දිරාගේ නිසා දෙවිවින්ම දුක් විඳිනවා කියනවා. සූත්‍රේ බලන්න. ඉතින් ඔන්නේ හත්වෙනියගේ ප්‍රශ්නේ තියෙන්නේ යයි මේ ලෝකයේ තනන්නේ. ඒ කියන්නේ මේ අපි හිතාගෙන ඉන්න ලෝකය තියන්නේ ඒක තමයි මේ සම්මා දිට්ඨි කිය බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දැක්කහම මේ දුක දිරුනේ මොකක් නිසාද? දුක දුරු කරන්න පුළුවන් එකක් නිසා නේද? දුක මුදවන්න පුළුවන් එකක් නිසා නේද? ඔය මං කියපු තැන් ඔය ආපහු බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා ඔය විමසන්න. ඔය අවිද්‍යා මූලික තණ්හා මූලික කියන හේතු හොඳට එහාට මෙහාට පෙරලා පෙරලා බලන්න. මම මේ ඉඳලා හිටලා හරි ඇවිල්ලා මතක් කරන් ඕගොලු කාටවත් නිකන්ම පේන්නේ නැහැ. මෙච්චර කියනවා. හැබැයි අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා කියනවා අපේ මේ අපේම කනවට අපේම කරකවනවා නේද කියලා පේන්නේ නැහැ. බලන්නේ නැහැ. නමුත් හොඳට හිතුවත් ඇත්තටම ඕන කියන්නේ එක අනුගංගේ ඉරිදවන්න ඕනේ. අපි හිතනකොට අපිට අලුතෙන් යම කම්බෙන්න ඕනේ. විචාර සීලී යම හිතනේක පාපයක්කට හිතන්න බෑ. නොහිතන එකයි පාපේ. එහෙම හිතුවේ ඇත්තටම මේ එන තීන්දුව තීරණ මේ අදහස් දෙක සතුට වෙන්න පුළුවන් ධර්මයට ගැලපෙනවා කියලා. ඉතින් මම අද මේ දේශනාව ඉතින් අවසන් කරන්නම්. ඒක තේරුණාද කියපු කාරණා ටික? තේරුණා. ඒක එහෙම ගත්තා අපි නිකම ගත්තොත් ඇත්තටම පෙර ජීවිතේ තණ්හාව කියලා මේ පැත්තට ඇඟිල්ල දික් කළා නම් ඇත්ත ඒක තණ්හාවලිකම තමයි. ඉද ප්‍රතිසන්ද විඥානං ඔක්කන්ති නාම රූපං ප්‍රසාද ආයතනං පුත්තෝ පස්සේ වේදිතං වේදනා කියනකොට අපි පුත්තෝ පස්සේ වේදිතං වේදනා කියනකොට ස්පර්ශ ආයතන හයම ප්‍රතිසන්දි මට්ටමේකට ඇඟිලා ගන්න නෑ. ප්‍රතිසන්දි මට්ටමේ මම ස්පර්ශයක් තිබුණා, මම ස්පර්ශමු කරන වේදනාවක් කෙනෙක් තිබුණා තියෙනවා. ඒ ටික එක දිගටම ප්‍රතිසන්දීති තියෙනවා. එතකොට ඒකයි දැන් ඔබේ දන්නේ චිත්ත වීතිය එහෙම කතා කරනකොට මම කියන දේ ඇත්ත චිත්ත වීතියට ගැලපෙන්නේ නැහැ. නමුත් චිත්ත වීතිය ගත්ත අතීත දවංග දවංග චලන කියනකොට මේ ධම්ම අරමුණ ඉස්සෙල්ලාම හැපෙන කියන්නේ කොතෙන්ද පෙන්වන්නේ? සාමාන්‍ය ලෝකෙ ගත්තා බවංග පිටත. ඒ කියන්නේ ප්‍රතිසන්ද මට්ටමේ සිත්තටම කෙලින්ම හම්බුණා කියනවා. කෙලින්ම හම්බුණා කියන එකත් කියනවා. රූපයක් තියෙනවා, සද්දයක් ඇහෙනවා කියන එක කියනවා. ඔන්න ඔය දැනට එනකම් මම කියන්නේ තණ්හා මූලිකයි. එතන ඉඳලා ආයතන ටික හදාගෙන මේ පැත්තට එනකොට මේ ස්පර්ශ ආයතන 6 ගත්තාම ඇත්තට මේ ටික අවිද්‍යා මූලික. අපිට හොඳට උත්තර දෙකක් තොන් දෙනවා. එතන භවංග සිත් ද්වාර නාමෙන් නම් කරන්නේ ප්‍රතිසන්දි මට්ටමේ තණ්හා මූලිකයේදී ද්වාරයක් හදලා නැහැ තව. චක්කුඥානෙ ද්වාරය. එහෙනම්ද ද්වාර නැහැ. අවිද්‍යා මූලිකව හට ගන්නා මේ පැත්තේදී චක්කු ද්වාර, සෝත ද්වාර, ගාම ද්වාර, ජීව ද්වාර, කාය ද්වාර, මනෝ ද්වාර කියලා ද්වාර ඇති. ද්වාර හය දෙදෙනා ලෝකෙ තුල. මේ ලෝකෙ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6. ස්පර්ශ එක්කන්තයක් ඉතර සමුදියේ එක්කන්තයක් කියලා කිව්වේ. ලෝකෙ තියෙන්නේ හිතියක් අවුල ක්ලේශ ඇති කරගත්තත් තහුවෙලා. ක්ලේශ නැතේ හිතියක් තහුවෙලා කියලායි කියන්නේ ක්ලේශ තිබුණත් අහුවෙලා ක්ලේස් නැතත් අහුවෙලා කියන එක කියනවා. එකයි ස්පර්ශාන්තයේ කියන කාරණාව දැන් ප්‍රතිසන්දි මට්ටමේදී අපි දත යුතුයි එතන අවිද්‍යානුසයනසය වෙනවා කියන එක දත යුතුයි. අවිද්‍යා මූලික තණ්හා මූලික හටගත්තට එතනද අවිද්‍යානුසයනසය වෙනවා කියන එක. මනෝ විඥාන මට්ටමේ තියෙන මනෝ විඥා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපේ හැදීම හැකියාව තියෙනවා. මේ පංච විඥානේ මේ රූපේ තියෙනවා උපචය කියලා එකක්. චක්කායතනස්ස උපචය, සෝතායතනස්ස උපචය, ගානායතනස්ස උපචය කියලා මේ උපචේ රූපේ පෙන්වන්නේ කොහොමද? විඥාන පත්‍යා නාම රූපං කියනකොට අත්ති නාමං අත්ති රූපං කියලා. තත්තකතම නාමං වේදනා සංඥා සංකාර අලංචිති නාමං තත්තකතම රූපං චක්කායතන සූපචේ සූතායතන සූපචේ ඒ උපද්ම කනේ උපද්ම නාසී උපද්ම කියලා ඉදං උච්චිති රූපං ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චිති නාම රූපං කියලා හොඳට බෙදනවා. ඔය බලන්න ඒ කියන්නේ මේ ඇහැ හදන හැටි, මේ සිතේ තියෙන නාම ධර්මත් ඇහැ උපදින හැටි, එයාව හදාගන්න හැටි, කන දිවනාසේ ශරීරේ හදාගන්න හැටි පෙන්නනවා. ඇත්තටම ඒක ඉව කළාම බැලුවහම කෙනෙක් කළා නෙමෙයි, පුද්ගලයෙක් කළා නෙමෙයි, අවිද්‍යා කර්ම තණ්හාවෙන් ඇදුනේ කියන එකට හොඳ උත්තර හම්බ වෙනවා අපිට. ඒ පුද්ගලයා මම සම්පරම පිටින් වරදව තමන් ගන්න නැතුව හොඳට නුවණින් කරුණු කාරණා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නොතේරෙන දෙයක් තිබුණොත් තමන් දෘෂ්ටි වශයෙන් ගන්න නැතුව විරහදියති කියලා බහැරත් කරන්නේ නැතුව එක පොඩ්ඩක් පැත්තකින් තියන්ද මේක හොඳට දන්න දකින කෙනෙක් දකින අය හම්බෙච්ච දවසක කීප දිනක හම්බ වෙලා හොඳට සම්මර්ෂණය කරලා පිරිසිදු කරගන්නවා කියන තැනකින් ප්‍රශ්නේ පැත්තකින් තබන්ද ඒක එහෙමමයි කියලා දෘෂ්ටි වශයෙන් ගන්නත් එපා, ඒක එහෙම වෙන්නේ නැහැ කියලා බැහැර කරන්නත් එපා කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මම හැමදාම කරන එක දෙයක් තියෙනවා. ඇත්තට යමක් හිතන්ද කියන එක මම කියන්නේ නෝනේ මෙනෙහි කරන්න කියලා හිතන් දුගන්නන එකක් කරන්නේ මම. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් කරඹයම බුදුරජාණන් වහන්සේ පෙන්වපු න්‍යායක් තියෙන ජින වචනේ කියලා එකක්. ඒ ජින වචන පරිවත්තියට හොම්බෙන්න ඔයා හොඳට හිතන්න. හිතන එකට මෙන්න කරගන්න ඔය අභිධර්මයේ තියෙන කාරණා ටික. අනිත් නැතිනේ නාම ධර්ම ඕනම් පැත්තකින් තබලා මේ රූපේ ටික ඉස්සෙල්ලා විමසන්න. ඇත්තටම අපිට කොට යන්න පුළුවන් ඒකම අවධාරණයෙන් මතක් කරනවා. ඒවත් නොතේරුණත් නොදන්න වුණත් තමන්නේ හැම කෙනෙක්ම අදහස් කරගන්න කය කෙරෙහි පිහිටි සිහියකින් අඛණ්ඩව උත්සාහවත් වෙනවා කියලා. ඔය ජීවිතවල තියෙන වෙහෙස ප්‍රශ්න ගැටලු ඉබේම විසඳී. අපි හිතන්නේ අපි මේවට හිත හිතා උත්තර හිවෙ නැත්නම් උත්තර නෑ කියලා. අපි දැනග තියෙන ප්‍රශ්නය බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? ඒ දුක්ඛ සත්‍යෙන් පරිබාහිර ප්‍රශ්න ටිකක්ද අපිට තියෙන්නේ? මංගල මට ඇතිවල තියෙන ප්‍රශ්නය හැර අනිත්කෝ දුක්ඛ සත්‍යයට අයිති වගේ අපි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අපි හිතන්නේ මේ බුදුසහනන් කළාට ඒක කළාට මේක ප්‍රශ්නේ සිද්ධෙන්නේ නැහැ කියලා. කල්ල බලන්න කියලා මම කියන්නේ. ඔගලන්ට ඊට වඩා නිහල් මනසකින් සමහර විට කිටි පාරක් දෙන්නලා භෞතික වශයෙන් තෝරන ප්‍රශ්න ඉදඟන්න උත්තරේ හම්බවෙනවමයි. නැතුව නෙමෙයි. ඉබඳු ඒ ප්‍රශ්නයක් කර නොගෙන ධර්මයට ජීවිතේ පූජා කරලා ධර්මයෙන් යාව රකින්නවමයි. අර වෙන කාලයක් නරක කතාවක් පෙන්වන්නේ දකුණේ විහාරයක උපාසකම්ම කෙනෙක් දරුවත් එක්ක ඇවිල්ලා බණ අහනද දරුවා එහාට දුවනවා මෙහාට දුවනවා එතන හොඳහකුත් තියෙනවා. එතකොට නමුත් මේ අම්මා කල්පනා කළා මම හැමදාම දරුවෝ රකින්න ගියේ හින්දානේ මේ සසර ආවේ. ඒ දරුවට පින් දරුවවත් රැක්කගෙන මම එක හිතම බණ අහනකොට එක පද්දයක්වත් අහකට යන්න නොදී දරුවව දිහාට යොමු කරන්න නැතු පද්දයක්වත් අහකට යන්න නොදී බණ ඇහුවා. අනේ ඒ ළමය ළඟපාත තිබුණු හුඹහකට බෝලේ ගැටිලා ගන්න අරගෙනකොට නයික් ගස්ට කළා. අර අම්ම ගණහල වෙනකොට සෙල්ලම් වුණා. ඊදැසි දරුවා මලා මැරුවා. සිය මුර්ද වුණා මැරුවා. ඉතින් ඔක්කොම ලයිති. ඊට පස්සේ මේ අම්මා සත්‍ය ක්‍රියාවක් කළා. අන්තිමට දරුවා ගෙනවත් නොබලා ධර්මයට ජීවිතය පූජා කළා. ඉතාම සද්ධායෙන් මම බණ අහුවා. සත්‍ය නම් මේ සත්‍යානුභවයෙන් මේ දරුව සූපත් වේවා කියලා ඔබ අතගෙන ළමයා නිදාගෙන නැගිට්ට වගේ තක් ගන්න නැගිට්ට. ඒ බෞද්ධ සාහිත්‍යයට ආශ්‍රිත තන්ත තියෙනවා. ඒව බලන්න ඕගලන්ට වීර්යය එනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. ඈ සද්ධර්ම ලංකාරී සද්ධර්ම රත්නාවලිය වගේ දේවල් කියන්නේ ජීවිතවලට කොච්චර වටිනාකමක් පෙන්නලා කියලා දෙන කතාවද. අපි ටෙලිනාට්‍ය බලනවා. නමුත් ටෙලිනාට්‍ය බැලුව වගේම පාළුව කාන්තිය මගහැරලා යනවා. නමුත් අවසන් වෙන්නේ විශාල ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් ධෛර්යයක් ජීවිතයට ඉකුතු කළා. ඒ කතාව අවසන් වෙන්නේ. නමුත් ටෙලිනාට්‍යකින් අවසන් වෙන්නේ ඕගලන්ට තවත් ජීවිතේ ගරා වැටිච්ච කඩා වැටිච්ච හුල්ලන අධ්‍යක්ෂම කිතුරු කළා. අන්නේ ඒ ඒක හින්දා ඒකත් මතක තියාගෙන නිතරම ওই පොත් ටිකක් බලන්න. බණ දහම් ගැඹුරු දේවල් දැනන ඒ වගේ ටිකක් මතක් කළා. ප්‍රතිපත්තානය කෙරෙහි හොඳට සිහිය තබාගෙන උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා ඈ. හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න තෝනේ අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් හැමදෙනාම තමන්ට මේ කටයුතු කාරණා ගෙවල් දරවල තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානෙට ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් උමනාවෙන් තුන්රුවන් වන්දනා කළ සිල් සමාදන් වෙලා ධර්මය ශ්‍රවණය කළා. වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ තුළින් පහළ ගත්තා සීල කුසලයන් මුලින්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින් මුතුන්වත් මේ පින් මුතුන් ගෙවල් දොරව රැකිරක්සා දිස්ථානට අධිග්‍රහීතු ශාසන මාමකිෂ්ඨකාරක සිල් දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් විත්තාගෙන පින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්තික පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්තික පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං. එවදේම අවිද්‍යා අන්ධකාරයෙන් විලිච්ච අපේ ජීවිතවලට ප්‍රඥාලෝකයෙන් බිදක් ලබා දීලා මේ දුක්ඛාගත සංසාර කතරෙන් ඈතර වෙන මාවත මොහොතක් වූ පෙන්වන්නට තරම් කාරුණික වුණා, කලන මිත්‍ර වුණා අපේ නිහාල රූපසිංහ මැතිතුමත්, ඒ වගේම සුධර්ම මෙතිනියත්. ඒගොල්ලන්ගේ
සද්භාවය අනුග්‍රහය නිසයි ඕගොල්ලන්ටත් මේ බණ පදයක් අරියහන්ට ඒ අවස්ථාව ලැබුණේ. ඒ දෙපලත් මේ සත්ක්‍රියාව ඕගොල්ලන්ට කළේ ඕගොල්ලන්ට යහපතක් වෙන ගමන්, තමන්ටත් යහපතක් වෙන ගමන්, ඕගොල්ලන්ට තමන්ටත් යහපතක් කළ දෙන්න මේ ලෝකෙ ජීවිතය ලබා දුන්නු ඒ ආදරණීය දෙමව්පියන්ට කෘතූපාකාර කිරීම් වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නටත් කෙන කලම සිද්ධත්ව. ඒ නිසා සත්පුරුෂකම හරිම වටී කියලා බුදුහාමුදුරු දේශනා කළා. සත්පුරුෂකමටත් වඩා ගොඩක් වටිනවා කියලා තිබුණා, වටිනවා කියලා පෙන්නනවා. සත්පුරුෂ තර කියන එක සත්පුරුෂ සත්පුරුෂ තර, අසත්පුරුෂ අසත්පුරුෂ තර. තමන් යහපතක් කරනවා එපමණක සත්පුරුෂයා. සත්පුරුෂයට වැඩි සත්පුරුෂයා කියලා කියන්නේ යාට. තමන් යහපතක් කරමින් අනිත් අයත් යහපතේ යොදවනවා නම් එයාට කියනවා සත්පුරුෂ තර කියලා. සත්පුරුෂය සත්පුරුෂයට වැඩි සත්පුරුෂයා. යමෙක් නරකක් කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂයා කියලා. තමන් නරක කරනවට වඩා අනිත් අයත් නරකට පොළඹවනවට කියනවා අසත්පුරුෂ තර කියලා. අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂයා. ඉතින් මේ වෙලාවේදී මේ පින්කම මෙතුමාලා අතින් සිද්ධ වුණා, සිද්ධ කරනවා සත්පුරුෂ තර කියන තැන. තමන්ගේ ජීවිතයටත් යහපතක් වෙන ගමන් අනිත් අයගේ ජීවිතයට යහපතක් කරන්න ඕනේ කියලා. අනිත් අයගේ ජීවිතයටත් ජීවත් වෙන්න, ජීවත් නොවන කෙන දෙපිරිසම එකතු කරගෙන ඒක තවත් ප්‍රත්‍යාගෝචරයි. අනිත්‍යයට උපකාර කරනවා කියනක සමහර විටක සමහර කෙනෙක් කරන ජීවත් වෙන්න ඉන්න අයට, සමහර කෙනෙක් ඉන්න කලිරිය කළ අයට. දැන් මේගොල්ලෝ බණ ගණන් වහන්ද සලස්සල ජීවත් වෙන්න අනිත්‍යයටත් උපකාර කළා. කලිරිය කළා තමන්ට ජීවිතය ලබා දෙන උපකාර කරපු මේ පරිලෝකීය අයටත් උපකාර කළා. සත්පුරුෂ තර පින්කමක් කළා. ඉතින් ඒ නිසා මේ තරම් වටිනා කුසල ධර්මයක් කළා. ඒ සිත්තුල අහිංසක බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි මේට අවුරුදු 4කට ඉහත මිය පරලොව යන්නට යෙදුණ අපේ න්‍යාය රූපසිංහ මැතිතුමාගේ ආදරණීය පියාණන් වන ලැම්බට් පීරිස් පෙරේරා රූපසිංහ පීතුමා මේ මොහොතදී මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ වගේම එතුමගේ ආදරණීය මෑණියෝ වන චන්ද්‍රාවති හඳපාංගොඩ ඒ මෑණියන්වත් මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම සුධර්මා රූපසිංහ මැතිණියගේ ආදරණීය පියාණන් හේරත්න දියන්සලාගේ පුංචි බණ්ඩා ආදරණීය පියාණන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ දෙකුලයන්හිම නම් වශයෙන් නොකිවත් තව මිය පරලෝකියාව යම් තාක් ඥාති සමූහයන් සිටින ඒ සියලු දෙනා සිහිපත් කරනවා. මෙතෙන්ට පැමිණි පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්වත් සීමෑණිවරුන්ගේ ඒ වගේම මේට සහසම්බන්ධ වෙච්ච සීලූම දෙනාගේ මිය පරලෝකීය කලිරිය කළ අපවත්වදලා වූ ශාසන ඥාතිත්වයෙන් සහ ගී ඥාතිත්වයෙන් ඥාතිත්වය දරන සියලු දෙනා සිහිපත් කරනවා. මිය ගියා වූ ඒ සියලුම දෙනාට අවිදර්ශදී අපි සියලු දෙනාම සිදු කළා වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඕන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වල දුක්ඛ තිස්ථානයක සිටින දුකින් අත මිදේවා, සැපවත් භාවයකට පත් වේවා, සැපෙන් සැපේතම පත් වේවා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඒ වගේම තව අහිංසක බලාපොරොත්තුවක් තමයි තමන්ට ජීවිතය ලබා දීලා, තමන්ට හයිය ලබා දීලා, තමන්ට තරුණකම ලබා දීලා, ජීවිතී වයසට ගිය වයර්ද ස්වභාවේ තමන් සතු කරගත්ත ජීවත් වෙන ඥාතින්. ඒ අතර අපේ සුධර්ම මැතිණියගේ
ආදරණීය මෑණියෝ ඔක්කොම මෑණියෝ මේ මොහොතේදී සිහිපත් කරනවා. එවැගේම ඒ වයෝවෘද්ධ රෝගී ස්වභාවයෙන් ඉන්න ඩිංගිරි අම්මා ලොකු මෑණියෙක් මේ ලොකු අම්මත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සුදර්ම මැතිණියගේ ආදරණීය මෑණියන් සහ ලොකු මෑණියන් මේ ලොකු අම්මට නිදුක් බව නිරෝගී භාවයේ සුවපත්ති භාවයේ චිරජීවනයේ ඇති වේවා. මේ කුසල ධර්මයන්ගේ බලයෙන් එක මොහොතක් හරි ජීවත් වෙලා බුද්ධානුස්සති භාවනාව මොහොතක් හරි කරගෙන මෛත්‍රී කමඨාන එක මොහොතක් හරි සිහිපත් කරගෙන මේ ජීවිතයේ කුසල ධර්මයන් ටික ටික හොයකුතු කරගන්න පූර්ණය කරගන්න ඒ ජීවිතවලට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එවැගේම ඒ රූපසිංහ මැතිතුමන්ගේ මේ විදේශගත ඉන්න දියණිය ඇතුළේ පවුලේ සියලු දෙනාමත් ලංකාවේ ඉන්න දියණිය පුතුණුවන් ඇතුළු ඒ සියලු දෙනාත් ඒ පවුලට සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාත් එවැගේම මෙතෙන්ට පැමිණි ධර්මශ්‍රවණය කරන්න පැමිණි මේ සියලු දෙනාත් මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට එන්න මේ පින්වතුන්ට අවස්ථාව හදලා එන්න නොහැකි යම් තාක් ප්‍රසන්නංගේ සෑම දිනකට මේ පින්ව සීලුම දිනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් සෑම දිනාගේම ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපලෝ පදර දුර වේවා. කරණකෙන් යහපත් දසියල සමුද්ධ වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නිවිසෙන සිතමන වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මෙම කුසල ධර්මය මේ සෑම දිනාටම උතුම් නිවන් පුණ්‍ය පාරමිතාවක්ම වේවා කියලා සුපස්තියෝ තෙරුවන් සරණයි.